අපි මේ දකින මිනිස්සු ඔය දකින යාන වාහන ගස්ලා කොළ ඉට කඩන් දේ කොළ මේ ඔක්කෝම තමන්ට කියලා උපාදානය කරගෙන මගේ මම මගේ කියලා මගේ ආත්මෙන් සම්බන්ධය කියලා අපි උපාදානය කරගන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ උපාදානය කරගන්නා ඉතාම සුළු කොටස තමා ඒ පුද්ගලයාට බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැනමක් වෙන්නේ, ඒ පුද්ගලයාට කරදරයක් වෙන්නේ. ඒක නැති වුණොත් අර තමන් උපාදානය කරගත්ත ඉතාම සුළු කොටස තමන්ට නැති වෙයි කියන බය, තමන්ට අහිමි වෙයි කියන බය, තමන්ට මේක කවුරු හොරෙන් ගනීද කියන බය තමා මේ ඇති. ඒක නිසා යමෙක් යම් මේ කොටසක් හරි උපාදානය කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට බයක් වෙන්නේ හේතුවක් නැහැ. කම්පනයක්, කරණයක්, වේදනාවක්, විස්සෝපයක් වෙන්නට කිසිම හේතුවක් නැහැ. එතකොට අපි මේ නිවන් අවබෝධ කරගන්නවා, එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයේ සත්‍ය ස්වභාවයේ යථාභූත ඥාන දර්ශනයෙන් දකිනවා කියන්නේ මේ පැවැත්මේ කියන අර ස්වභාවිකත්වය ඇත්ත ඇති ඇතියෙන් යථාවාදී තථාකාරී ලෙස දැක ගැනීමයි. මේක දැකගන්නට බැරි වෙන්නේ අපි අර උපාදානය කරගත්ත කොටසට ප්‍රියදේට ඇලීම, අප්‍රියදේට ගැටීම සහ ප්‍රිය අප්‍රිය දෙක අතර මුලා වීම නිසා අපේ හිත මනස මේ යෝනිසෝ මනසකරණීය ශක්තිය මුවා වෙලා වැහිලා අඳුර වෙලා ලෝක තත්ත්වයට පත් වෙනවා. ලෝක කියන්නේ ඒ ලෝක අත්දැකීම, අඳුර අත්දැකීම. මේක නිසා පින්වතුනි මේ තුන් ලෝකයම මේ භවයක් පමණ වූ ශරීර කූඩුව තුළ පවතිනවා, ක්‍රියාත්මක වෙනවා, අඳුරක් කියන තාක්කල්. එනිසා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුනම තියෙන්නේ මේ භවයක් පමණ වූ ශරීර කූඩුව තුළ. එකයි පරමාර්ථ ධර්ම. නමුත් උත්තරය සම්මත වශයෙන් ලෝක කියන්නේ වෙන එකක්. නමුත් පරමාර්ථ වශයෙන් තුනම තියෙන්නේ, තුන් ලෝකෙම තියෙන්නේ දුහාමුදුරෝ පණාවදා මේ භවයක් පමණ වූ ශරීර කූඩුව තුළ. එතකොට මේ උපාදානය කරගන්නා සුළු කොටස තමයි මේ හැම පුද්ගලයෙකුටම මේ නිවන් අවබෝධ කරගැනීමට බාධක වෙන්නේ, අවුල් වෙන්නේ. ඒ වගේම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නිවන ආවරණය කරන, නිවන ප්‍රමාද කරන, නිවන වසා සිටින පංචකාම නීවරණ ධර්ම සියල්ලම සරස්වේ නිර්මාණය වෙන්නේ අලුතෙන් හැදෙන්නේ මෙන්න මේ යලි 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 අලුතෙන් පුද්ගලයා පංචස්කන්ධයම උපාදානය කරගන්නා නිසා. දැන් මේ උපතේදී පටන් මරණය දක්වා එකම දෙයක් දිගින් දිගටම එක පුද්ගලයේ උපාදානය කරගන්නේ නැහැ. එහෙම උපාදානය කරගන්න බැහැ. නමුත් හැම දවසකම, හැම පැයකම, සමහර විට හැම විනාඩියකම පුද්ගලයෝ සෑම පුද්ගලයෙක්ම පුටග්ඥාන පුද්ගලයෙක් නම් අලුතෙන් මේ පංචස්කන්ධයෙන් කොටසක් උපාදානය කරගන්න. ඒ උපාදානය කරගත්තේවා ඊටවත් නිච්චසේ, සුඛසේ, අර්ථසේ ස්ථීරව නිශ්චිතව පවතින්නේ නැහැ. ඒකත් කවුරුත් දන්නවා. ඒක බොහෝ අය දන්නවා. හැබැයි ඒ කොච්චර මේ උපාදානය කරගත්තදී පවත්තන්න බැරි බව දැනගත්තත් ඒ පුද්ගලයා අර අලුතෙන් උපාදානය කරගත්තේ උපාදානය කර නොගෙන ඉන්නේ නැහැ. ඒකට හේතුව මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ හය ආයතනයක් වලට පත් වුණාට පස්සේ හැම කෙනෙක්ම කැමති ආස්වාදයක් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට ආස්වාදයක්, සුවයක්, ආමිෂ සුවයක්, ලෝකාස්වාදයක් ලබා ගැනීම. ඒ එහෙම ඇහැ, කන, නාසය, දිව, කය, මන පිනවන්නට ක්‍රියා කරන සෑම කෙනෙක්ම මේ පිනවීමෙන් විඥාන ආහාර, මනෝ සංකේතන ආහාර, පස්ස ආහාර, කබලින්කාර ආහාර කියන ආහාර වලට හතරම සුවය දීන මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙනට වුණා කරන්නා වූ ඉන්ධන ශක්තියක් තමයි. එහෙම නැත්නම් ප්‍රිය ගමනට මේ සංසාර ගමනට ඉන්ධන සපයන්නේ ඔන්න ඔය ආකාරයට. ඉන්ධන නැතුව ගමන යන්නේ. ඉන්ධන තමයි විඥාන ශක්තිය, විඥාන ආහාර, මන සංජේතන ආහාර, පස් ආහාර, කමලිකාර ආහාර. එතකොට මේ ඉන්ධන සපයන්නට ඔය ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන. ආස්වාදයෙන් ඇහැ නාසය දිව ගය මන කියන ආයම පිනවන. ඒ වගේම මේ පිනවීම සුවදේක, ප්‍රියදේක, මනාපදේක, මිහිදේක උපාදානය කර ගැනීමක්ද වෙනවා. එතකොට යමක් උපාදානය කරගත්තොත් තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය සම්භව. මෙන්න මේ ආකාරයට තමයි හැම පුද්ගලයෙක්ම මේ ලෝක ආස්වාදයක් සඳහා මේ රිය ගමනට, සංසාර රිය ගමනට බැඳෙන ඕග හතරක් එන්න බලවේග හතරකට යටත් වෙලා ක්‍රියා කරන. එතකොට මේ සත්වයාව සංසාර ගමනේ රඳවා තබන්නට එහෙමනම් මේ ඕගයට යොදුරු කරන්නට බලවත් බලවේග හතරක් හැම කෙනෙක් තුළම තමන්ම තකත් කරලා නිර්මාණය කරලා හදාගෙන පවත්වාගෙන යනවා. මේක හොඳට තේරුම් ගන්න. එහෙම විසක මේ ලෝකේ වෙන කවුරුවත් එහෙම මේවා කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරවන්නත් බැහැ. මේක තමන්ම නොදැනුවත්කම, අවිද්‍යාව නිසා තණ්හාව, ඒ දැනග ආවීමේ අවශ්‍යතාවයේ උපාදානීය කරගැනීමේ කැමැත්ත නිසාම තමන්ම සකස් කරගන්නා ඕග හතර. කාමෝග, භවෝග, එවගම කාමෝග, භවෝග, ධිට්ඨියෝග, අවිද්‍යා ඕග. මේ කාම ඕග කිව්වේ ඔය ඇහැ කන නාසය දිවකය කියන පහ ආමිෂ සුවයෙන් විඳවීමේ, පිනවීමේ, ලැබීමේ සුවයක් විඳින. ඒක තමයි කය රමණය කිරීමේ සුවය. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ මේ ඇහැ කන නාසය දිවකය කියන පහ පිනවියා යම් සුවයක්, ආමිෂ සුවයක් විඳින. ඒ සුවය ලැබීම තමයි පුතත් යන ලෝකයාගේ ජීවත් වීම කියන්නේ. ඒකට යම් කෙනෙක් මේ ඉපදුන මොහොතේ ඉඳන් ජීවත් වෙනවා කියන්නේ මොකක්වත් නෙමෙයි. මෙන්න මේ ආකර්ණාන්තයේ ජීවකය මනු කියන මේ අය පිනවා, පිනවා, විඳවා, විඳවා, මන මන ජීවත් වෙයි. මේ තුන් ආකාරයටම යම් වේදනාවක් විඳිනවා. සුව වේදනාව පිනවීම, පිනවා පිනවා සිටීම, දුක් වේදනාව විඳවීම, විඳවා විඳවා සිටීම, අදුක් අසුක වේදනාව මන මන සිටීම, සංසන්දනය කර කර මන මන සිටීමේ ක්‍රියාව. එතකොට යමක් උපාදානය කරගත්තේ නැත්නම් මේ පිනවත් පිනවා ඉන්නත් බෑ, ඉඳවා ඉඳවා ඉන්නත් බෑ, මන මන පටිතු කරන්නත් බෑ. මේ පිනවීම, විඳවීම සහ මන මන සිටීම තමයි සෑම කෙනෙක්ම ජීවත් වීම කියන හැටියට පරමාර්ථය ඇතුළත දැක්කොත් තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් ඊට වැඩිය හරයක්, වටිනාකමක්, අර්ථයක් ඇති දෙයක් මේ ක්‍රියාකාරකම් වල ඇත්තේ නැහැ. හැබැයි හැම පෘථග්ජන පුද්ගලයෙක්ම සතුටු වෙන්නේ, ආමිෂ සුවයක් ලබන්නේ, ආස්වාදයක් ලබන්නේ මෙන්න මේ පිනවීම, ඉනවීම සහ මැන්මැන්න සිටීමේ ක්‍රියාවලිය තුළයි. ඒක තමයි ජීවත්. දැන් හැම කෙනෙක්ම බලන්න ඇය පිනවන්නට, දුව පිනවන්නට, කන පිනවන්නට, නාසය පිනවන්නට, කය පිනවන්නට, මන පිනවන්නට කටයුතු කරනවා. ඒ සඳහා තමයි මේ සියලුම කටයුතු කාරණා පුද්ගලයන් පුද්ගලයෝ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන කර්ම දේවල් ලෝකේ. ඉතින් ඒක නිසා මේ ක්‍රියාකාරකම, මේ ක්‍රියාකාරකම් තුන, ඒ කියන්නේ පිනවා පිනවා සිටීම, ඉඳවා ඉඳවා සිටීම, මන මන සිටීම, මේ ක්‍රියාකාරකම් තුනම එකතු කරලා බුදු දේශනාවක කම්ම කිය. මේ ක්‍රියාකාරකම් තුන කම්. දැන් මේ කම්ම කියන වචනෙට සංස්කෘත වචනයක් දාලා කියනවා කර්ම කියලා. අල් රැන්න දාලා කියනවනම් මේක සංස්කෘත වචනයක්. මාධ්‍ය භාෂාවේ අල් රැන්න අපිට. දැන් අරිය කියන වචනේ ආර්ය කියලා. ධම්ම කියන වචනේ ධර්ම කියලා. අම්ම කියන වචනේ ඒ වගේම කර්ම කියලා දැම්මා. ඔය ඔක්කොම සංස්කෘත වචන. අල් රැන්න ඉන්නවනම් මේක සංස්කෘත වචනයක්. එන්ජාමේ උතුම් මාර්ගදී භාෂාවේ අම්මතිවේ මෙන්න මේ ක්‍රියාකාරකම් තුන නිසා කරන කියන හිතන වචී සංකාර කාය සංකාර මනෝ සංකාර නිසා සමන් තුල උපදවා ලබා ගන්නා සම්භවන් කියන මේ කර්ම බීජ මේ කර්ම බීජ එනිසා පුද්ගලයේ යම් කර්මයක් කරති ක්‍රියාකාරකමක් කරොත් ඒ කර්මය නිසා යමක් එකතු කරගත්තොත් සංකාරයක් කරොත් එකතු කරගන්නවා ඒ සංකාරයක් කරනවා යමක් එකතු කරගත්තොත් ඒ එකතු කරගන්න දෙයින් යම් ආස්වාදයක් සුවයක් විඳවනවා නම් ඒ පුද්ගලයා තුළ කර්ම බීජ සකස් වෙනවා ඒ කර්ම බීජ තමයි සම්භවන් කියන්නේ බීජ කියන්නේ කර්ම බීජ එතකොට මේ කර්ම බීජ සකස් වෙන සියලුම ක්‍රියාකාරකම් බුද්ධ දේශනාවේ කම්ම කියලා ඒකයි කිව්වේ චේතනාහං වික්කවේ කම්මං වදාන එතකොට චේතනාවකින් තොරව කම්ම බීජ සකස් වෙන්නට බැහැ එතකොට චේතනාව කියන්නේ තමන්ගේ උදේස් මේ කම්ම කියපු එක නැවතත් අපිට පිළිසිදුව කොටස් කීපයකට විස්තර කරන්න බෙදන්නට පුළුවන්කම තියෙනවා මේක චූලකම් විභංගයේ සූත්‍රයේ මහා කම්ම විභංග සූත්‍රයේ ඒවම තවත් සංයුක්තනිකායේ අනුත්තරනිකායේ නොයෙක් තැන්වල විවිධ ආකාරයට මේ කම්ම කියන වචනේ පදය බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල ඉතා ගැඹුරු ලෙස විස්තර කරලා තියෙනවා ඒ වගේම මේ කම්ම කියන විෂය බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ කොටස පමණයි මහාවීර ජෛන මහාවීරතුමා එදා බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙන්නට පෙර සියල්ල කර්මයෙන් සිදුවේ කියලා කර්මවාදයක් පරිස්සම්. නමුත් බුදුහාමුදුරු කිසිම දවසක මේ කර්මවාදයක් ඉදිරිපත් කළ කෙනෙක් නෙමේ සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියලා බුදුහාමුදුරු කොතැනකවත්ම කියලා නැහැ. බුදුහාමුදුරු පෙන්වා දුන්නේ තමන්ගේ චේතනාවට අනුව අන්නේ සිදුවෙනවා චේතනාව දෙකොටසක් කුසල කම්ම නම් යහපත් කුණි කලා අත්හැරීමේ අත්හැරීමේ පිළිසිදු චේතනාවක් නම් එතනදී අර යහපත් කර්මයේ යහපත් චේතනාව නිසා මේ බඹයක් පමණ වූ ශරීර පුද්ගල උපත ලබන කුණු ඉවත් වෙනවා අස්කරනවා අයින් වෙනවා පිළිසිදු වෙනවා එනිසා පාරිශුද්ධත්වයට පත් වෙනවා කුණු ඉවත් වීම එනිසා කුලකම්ම කියන වචනේ තේරුම කුණු සලාගෙන අස්කරින ඉවත් කරන ක්‍රියාකාරකම් කොටලා කියනවා ඒවා විතරාගී විතදේශී විතමෝහි මෙත්තා කරුණා මුත්තා උපේක්ඛා එනම් මෙත්තාන් සතිය අසුභාන් සතිය මරණාන් සතිය බුද්ධාන් සතිය මේ වගේ තව අනුසති 10 කින් විචා කරේ උද්ගලයේ තුන කුසල කර්මයක් යහපත් කර්මයක් එහෙම නැත්නම් කෙලෙස් සලාහැරලා පිළිසිදු වන ක්‍රියාකාරකම ප්‍රායෝගිකව කරන මාර්ගය උතුම් බුද්ධනේ කරාවේ දේශනා කරලා විස්තර කරලා පැහැදිලි කරලා ඉදිරිපත් කරනවා නමුත් අර ජෛන මහාවීරතුමාගේ සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියලා බුදුහාමුදුරුවෝ කොයි වෙනාවකවත් ඉදිරිපත් කළේ නැහැ එහෙම ධර්මයක් එහෙම සත්‍ය. නමුත් බුදුහාමුදුරුවෝ විස්තර කළා හේතුඵල ධර්මයට අදාළව සියල්ල සියල්ලේ සියලු කුත්කයන් තුළ සිද්ධ වේ. එතන බුද්ධ ධර්මය හේතුඵල ධර්මයක් වාදයක් නෙමෙයි. හේතුඵල වාදයේ කියන වචනයක් එහෙම නැහැ. එම් වචනයක් පාවිච්චි කරන්න එපා බෑ. නමුත් හේතුඵල ධර්ම කර්ම වාදය. තම සංගත වාදය, අසංගත වාදය, ඊශ්වර වාදය, බ්‍රහ්ම වාදය, අහේතුක වාදය, මේ වගේ උච්ඡේද වාදය, සාස්වත වාදය සියලුම ආගම් වල යම් කිසි වාදයක් තියෙනවා. ඒක වාද රහිත සංකල්පයක්. නම් බුද්ධ දේශනාවේ වාදයේ තර්ක විචාර කරන ඉගන්නට පුළුවන් වාර කරන්නට පුළුවන් අංගෝතියක් නෙමෙයි කියන්නේ එනිසා ඒක ධර්ම. එනිසා මේ බුද්ධ දේශනාව හේතුඵල ධර්මයක් මිසක කර්ම වාදයක් නෙමෙයි. හැබැයි කර්මය වාංගුරුව මේ ජෛන මහාවීරතුමා ඉදිරිපත් කරපු කර්ම වාදය කොහොම සියුම් ලෙස අධ්‍යයනය කළා මුලින්ම තේරුම් ගත්තා මේ චේතනාව වික්කවේ කම්මං වදං. එතකොට මේ චේතනාව ඇති වෙන්නේ යම් හේතුවක් අන්න එතනයි මේකේ මූල. මේ තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝන් කියන්නේ ගැඹුරුම තැන එමුනම් පරමාර්ථ ධර්මයේ දැකීම. ඒක නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ හිත තුළ චේතනාව මතු වෙනවා දකින්නවා නම් ඒ චේතනාව කුසල කර්මයක්ද පාප කර්මයක්ද? ඒක වචී සංකාර වචී කර්මයක් වෙන්න පුළුවන්, කාය සංකාර කාය කම්මයක් වෙන්න පුළුවන්, මනෝ සංකාර මනෝ කම්මයක් වෙන්න පුළුවන්. හැබැයි මනෝ කුප්පංගම චිත්තා මනෝමය කියලා බුදුහාන් දෝකුවා. ඒ නිසා මනද මේ මනෝ කම්මය කුප්පංගම පෙරගමන කරා. මූලිකවම හටගන්නේ මනදෙයි මේ චේතනා. ඒ නිසා තුන්දි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ උතුම් බුද්ධ ධර්මය තමන්ගේ හිත පදනම් කරගත්ත හිත විග්‍රහ කරපු ධර්මයක්. ඒ හිතේ ඇතිවන චේතනාව බාහිර ලෝකයාට දකින්නට පුළුවන් වෙන්නේ දෙවනු තුන්වෙනි ක්‍රියාකාරකම් නිසායි. හැබැයි තමන්ට තමන්ගේ හිතේ චේතනාවක් අරමුණක් ආරම්මණයක් ඇති වූ වහාම ඒ චේතනාව තේරුම් ගන්නට තමන්ට පුළුවන්. බාහිරයට බැහැ. ඒ නිසා තමන්ගේ චේතනාව දෙපැත්තකට බලන්න ඕනේ. මේක පිළිසිදු අවංක චේතනාවක්ද අපිරිසිදු වැරදි අකුසල් සහිත පාපකාරී චේතනාවක්? එනිසා මේ ද්වතාවය ද්වතාව ධර්මය දුන්නේනම් වඩාරුණු කියපු මේදේ හැම අවස්ථාවකම බෞද්ධයේ හැටියට තමන්ගේ හිතේ ඇතිවන චේතනාව පිළිබඳව ක්‍රියාවක් කතාවක් කරන්නට පෙර නිර්ණයක් ඇති. මේක පරීක්ෂණයක් කරලා නිරීක්ෂණයක් කරලා නිගමනයක් කරන්නට බොහොම මොහොතක් දෙකක් තමන් යන්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කිව්වේ අන්න තමන්ගේ ප්‍රතිමුඛයට මේ ඇහෙන් රූපයක් දැකීම නිසා, කනින් ශබ්දයක් ඇසීම නිසා, නාසයෙන් දිවෙන් කයින් යමක් විඳීම නිසා, මනස උපදීම නිසා තමන්ට ඇතිවන චේතනාව කුමන විදියේ කොයි ආකාරයේ චේතනාවක්? ඒ චේතනාව නිසා තමන්ට උරුම ඵලය විපාකය කොයි ආකාරයේ සත්තු කියලා බලන එක තමයි සතියේ පිහිටා සතිපට්ඨානයෙන් කටයුතු කිරීම. ඒක නිසා මේ චේතනාව ඇති වෙන්නේ තමන්ගේ හිතේ, තමන්ගේ අර ජනමානුව ඥානය අනුව ප්‍රඥාව අනුව තමන්ට තීරණය කරන්නට පුළුවන් මේක යහපත්ද අයහපත්ද, හොඳද නරකද, මේකේ සුවද අසුවද, මේක ආශ්‍රය කළ යුතුද මේක ආශ්‍රය නොකළ යුතුද, මේක කරණීය ධර්මයක්ද මේක අකරණීය ධර්මයක්ද, මේක ආන ධර්මයක්ද පාන ධර්මයක්ද, අශ්‍ර ධර්මයක්ද අශ්‍ර ධර්මයක්ද. එනිසා තමන්ට මේ තීරණය ගන්නට බැරි වුණොත් ඒ බුද්ධයාට අපි කියනවා හිතට වහල් වෙච්ච, හැඟීමට වහල් වෙච්ච, ප්‍රිය දේට ඇලෙන, අප්‍රිය දේට ගැටෙන, මානෙන් මොහෙන් මුලා වී ක්‍රියා කරන පෘථග්ජන අසුතවත් පුද්ගලයෙක්. එනිසා එහෙම ප්‍රිය දේට අන්තවාදී ලෙස ඇලී, අප්‍රිය දේට අන්තවාදී ලෙස ගැටීමෙන්, ඒ වගේම ප්‍රිය අප්‍රිය දෙක අතර මුලා වීමෙන්, මානෙන් මොහෙන් කටයුතු කරන පුද්ගලයාට රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් ඇති කරියා උපතරපල සමුදයන් අනුශේති වෙලා සංදේ වෙලා ඒ බුද්ධයාගේ මනස වහයි. එනිසා දැන් බලන්න ඕනේ තමන්ගේ චේතනාව අපිරිසිදුද පිරිසිදුද කියන එක වෙන කාටවත් බලන්න බැරි නම් තමන් කරන කියන හිතන කතාවට ක්‍රියාවට සිතුවිල්ලට පෙර මේ චේතනාව ඔයාලා දැනගෙන ඒ චේතනාව දිගේ අපි ගමන් කළ යුතුද? ඒ චේතනාව දිගින් දිගටම ක්‍රියාත්මක කළ යුතුද ඒ අරමුණ දිගේ යා යුතුද නැද්ද කියන එක තමයි තීරණය කළ යුතුයි. ඒ නිසා දැන් ඔය ඇහෙන් දකින රූපේ නිසා ලැබෙන රූපාරම්මණය, කනෙන් ශබ්දයක් ඇහීම නිසා ලැබෙන ශබ්දාරම්මණය, නාසයෙන් ගඳ සුවඳක් ලැබෙන නිසා ලැබෙන ගන්ධාරම්මණය, දිවෙන් රසක් ලබන නිසා ලැබෙන රසාරම්මණය, කයෙන් ලබන පහසක් නිසා ලැබෙන පොට්ටබ්බාරම්මණය, මනසෙන් ලබන ධර්මතාවයක් නිසා ලැබෙන ධම්මාරම්මණය, මේ අරමුණු හය දෙකත් එකට බෙදලා බලන්න. ඒක පිරිසිදු චේතනාවක් නිසා ලබන දෙයක්ද, ඒක අපිරිසිදු චේතනාවක් නිසා කරන කියන විතන දෙයක්. මේ චේතනාව පිරිසිදු නම් ඒ පුද්ගලයා නිවෙන්නේ, ඒ පුද්ගලයා රත් වෙන්නේ නැහැ, මත් වෙන්නේ නැහැ, ගින්ගන්නේ නැහැ, කිසුත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා තුළ රාගයෙන් ඇලීමක්, ද්වේෂයෙන් ගැටීමක්, මෝහයෙන් මානයෙන් උලාවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ චේතනාව පිරිසිදුයි. චේතනාව අපිරිසිදු නම් ඒ පුද්ගලයා තුළ රත් වීමක් ඇති වෙනවා, මත් වීමක් ඇති වෙනවා, ගින්නක් ගන්නවා. ඒ පුද්ගලයා මත් වෙලා කටයුතු කරන පුද්ගලයෙන් ඒ පුද්ගලයාගේ හිත රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, කුලයෙන්, බලයෙන්, නිලයෙන්, ධනයෙන්, රූපයෙන්, වයසෙන්, මේ හැම එකකින්ම මත් වෙන පුද්ගලයෙක්. ඒ නිසා මේ චේතනාව පිරිසිදුද අපිරිසිදුද කියලා බලන්නට බුදුහාමුදුරෝ මෙම්ම බොහොම වැදගත්. මේ මෙම්ම තමයි මුළු බුද්ධ ධර්මය. ඒතකොට බුද්ධ ධර්මය කියන්නේ මෙන්න මේ වැරදි නිවැරදි මෙම්ම දෙකක් කියලා කියනවා. බුද්ධ දේශනාවේ වැරදි මෙම්ම කුද්දීලා කියනවා මේ ආචාර්ය යුතු මෙම්ම, හරි මෙම්ම කුද්දීලා කියනවා මේක පාවිච්චි කළ යුතු මෙම්ම. මේ මෙම්ම සමා සූත්‍රය ධර්ම. ඒ කියන්නේ සූත්‍රයට බහා ගලපා ගන්නවා, ධර්මයට බහා ගලපා ගන්නවා, විනයට සසඳා බලා කටයුතු කරනවා කිව්වේ මෙන්න මේ මෙම්ම අපි පාන් කරනවද නැත්නම් කියන එක කියනවා. ඒකට තමයි චේතනාව මෙම්මට දාලා බලන්න ඕනේ. මේ මෙම්ම තමයි පටිච්ච සමුප්පාද ධර්මයෙන් විග්‍රහ කරපු. එතන බුද්ධ දේශනාව කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයක්. යම් ආකාරයක තමන් පටිච්ච වෙනවා නම් සම්උපාද වෙනවා, පටිච්ච නොවෙනවා නම් සම්උපාද වෙන්නේ නැහැ, නිරෝධ. සමුදය නිරෝධ. ඒ නිසා නිරෝධ වෙනවා කියන්නේ අනුපාද. උපදින්නේ නැහැ තමයි. උදා වෙන්නේ නැහැ, සම්භවම් වෙන්නේ නැහැ, සමුදම් වෙන්නේ නැහැ. ඒ අනුව අර භව නිරෝධෝ ජාති නිරෝධෝ කියන සත්‍යයට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ පටිච්ච සම්උප්පන්න කියන මේ මෙම්ම තමයි බුද්ධ දේශනාවේ බුදුහාමුදුරෝ දේශනා කරපු උතුම්ම ධර්ම. අපි යම් ආකාරයකට පටිච්ච වෙනවා නම් සම්උප්පන්න වෙනවා, පටිච්ච වෙන්නේ නැත්නම් පටිච්ච නම් සම්උප්පන්න වෙන්නේ නැහැ. අර බැම්මේ ඊදී නිදාස නිබ්බාන කියන සත්‍යයට පත්. නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා. ඒ නිසා මේ පටිච්ච සම්උප්පන්න කියන වචන හතර මුළු බුද්ධ දේශනාවෙම හරි. අපි මේක සිංහල භාෂාවෙන් කියනවා හේතුඵල ධර්මය කියලා. හේතුව පටිච්ච වීම, ඵලය සංඋත්පාද වෙලා සංකීර්තේන වෙලා සංකාරයක් කරලා සංසාරය කියලාගෙන සම්බන්ධයක් ඇතිව සංසාර ගමන ඉදින්දම පාස්සගෙන යෑම. ඒක නිසා මේ සං දැකගත්තොත් අමනයි පටිච්ච වෙන්නේ බැරිව, එහෙම නැත්නම් පටිච්ච වීමෙන් වැළකින්නට පුළුවන් වෙන්නේ. සං දැකගත්තේ නැත්නම් ධම්මෝ සංදික්ඛෝ කියන தත්වයට පත්ුනේ නැත්නම් ඒ බුද්ධයාට පටිච්ච වීමක් ගැන හිතන්නට, කල්පනා කරන්නට, තේරුම් ගන්නට බැහැ. මේ පටිච්ච වෙන්නෙම අවශ්‍යතාවයක් නිසා. මේ අවශ්‍යතාවය Taman තේරුම් ගත යුතුයි. අපි ඇහැ පිනවන්නට නම් පටිච්ච වෙන්න. ඒ වගේම කන් ආසය දිවකය මන පිනවන්නට, විඳවන්නට, ආස්වාදයක් ලබන්නට, සුවයක් ලබන්නට, ආදී ඥාන ආහාර සොයන්නට මනෝ සංජීතන ආහාර හොයන්නට පස්සාහාර හොයන්නට අමලින්කාර ආහාර හොයන්නට පටිච්ච විය යුතුමයි. එතකොට පටිච්ච වීම තමයි හේතුව. ඒක තමයි අවශ්‍යතාවය. පුද්ගලයන් පුද්ගලයේ සංසාර ගමන සකස් කරමින් පවත්වාගෙන යන්නේ මේ පටිච්ච වීම නිසා. පටිච්ච වීමේ ප්‍රතිඵලය තමයි ඒක ලැබෙන උරුමය තමයි සංපාදේ මනන සංකුදේ එවනන සංබව එවත් නැන්න සම්භූත හේතුම් පටිච්ච සම්භූත සම්භව හේතුම් පටිච්ච ඒක හේතුවක් කියනවා පටිච්ච මේ හේතුව තමයි අර ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය දැකීම නිසා ඇහැට ඒ රූපය ප්‍රියනම් ආස්වාදයක් ලබා දෙනවනේ යම් මත් වීමක් රස වීමක් දිනගැනීම විඥානයේ ශක්තියක් උපදිනවා ඔයද සිතනට ඇහැ නෙමෙයි ඇහෙන් තමයි දකින්නේ බාහිර රූපය නම් ඇහැ නෙමෙයි මේ මත් වීම රස වීම දිනගැනීම දෙන්නේ හිතේ ඒ නිසා හිතයි රස වෙනේ වත් වෙනේ විඥාන චිත්ත ඒ නිසා අර මේකේ ඇත්ත ඇති ඇති එකක් ඉන්න නොදන්නා තේරුම් නොගත්ත බුද්ධයන් නිතරම ඇහෙන් ලක්ෂණ රූපයක් දැක්කොත් ඒකින් ඇහැ පිනවනවා නම් ඒ පිනවා පිනවා ඉඳීමේ කැමැත්ත නිසා ඒ පුද්ගලයා තුල පටිච්ච වීමක් සිද්ධ වෙලා සංඋපාදනය වෙලා සින්නම් සංගති පස්සෝ වෙලා වේදනාවක් හටගන්නවා ඒ වේදනාව නිසා ඒ පුද්ගලයාට අර ඇහෙන් දැක්ක රූපය කියන තැන හා වෙන්න ඒ ඇහෙන් දැක්ක ලක්ෂණ රූපය සිය රූපයට හා වෙලා ඒ රූපේ තමන්ගේ මගේ මට අයිති කියලා දිගටම ඒක තණ්හා වෙලා ඒ උපාදානිය කරගෙන ඒක අල්ලගෙන අයිති කරගන්නට කැමැත්ත ඇති මේක සෑම පුද්ගජන පුද්ගලයේ තුලම මේ අවබෝධයක් නැත්නම් අනවබෝධයක් නම් අවිද්‍යාවක් නම් තණ්හාවක් නම් පවතින්නේ මේ ක්‍රියාකාරීත්වය සෑම පුද්ගජන පුද්ගලයේ තුලම ක්‍රියාත්මක වෙනවා මේකට හේතුව පුද්ගජන බව. ඒකට පුද්ගජන බව හේතු කොටගෙනයි මේ අවිද්‍යාවයි තණ්හාවයි උපදින්නේ සම්භවං සංදේ උපදින්නේ පටිච්ච වෙන්නේ. අපි මේ පටිච්ච වීම තේරුම් ගත්තේ නැත්නම් මේ පටිච්ච වීමට වඩා දරුණු තත්ත්වයක් ඊගාවට ඇති වෙනවා. චිත්තක පටිච්ච වීම ඇති වුණාට පස්සේ පටිච්ච කියන්නේ කැමැත්තෙන් යමකට බැඳීම. දැන් ඇයින් දැකෙන රූපයට කැමැත්තෙන්ම බැඳීම. ඒ වගේම කණින් ආන ශබ්දයට කැමැත්තෙන්ම බැඳීම. මේ කැමැත්තෙන්ම බැඳීම ඒ ආකාරයට පවතින්නේ නැහැ. ඊට වඩා බොහොම දරුණු ලෙස ඉදිරියට දලාගෙන යෑමක් රෝධ ගැනීම නිසා සිදුවෙනවා. විඥානයේ ශක්තිය. විඥානයේ නිකන් ඉන්නේ නැහැ. විඥානයේ කරන්නේ ඒ බැඳීම විචාරා ඉදිරියට ගෙන්නේ මේ පටිච්ච වීම නිසා බුද්ධලේ තුල සිටේ ක්‍රියාකාරීත්වය ප්‍රත්‍ය නිසා මත් වෙන නිසා දිනි ගන්නා ශක්තියක් උපදින නිසා අභිච්ඡ කියන தත්වයෙන් පටන් ගන්නවා. ඒක පටිච්ච වෙලා නවතින්නේ නැහැ අභිච්ඡ. අභිච්ඡ කියන්නේ දැඩි ආසාව, දැඩි ලෝභය, දැඩි තණ්හාව ඒ සිය වූ රූපය අපි රූපයක් ගැන ගත්තොත් තදින්ම අල්ලා උපාදානය කරගැනීමේ තමන්ටම වෙන්කර ප්‍රතිකර ගැනීමේ අවශ්‍යතාවක් අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඊට පස්සේ අභිච්ඡ කියන தত্ত্বය නිසා පුද්ගලයා තුල නිච්ච කියන தত্ত্বයක් ඇති වෙනවා. අර පිච්ච නිශ්චිත කර ගැනීම. ඒ කැමැත්ත ස්ථීර කර ගැනීම, ඒ කැමැත්ත ඍජු පරිදි මනාප පරිදි දිගින් දිගටම ස්ථීර වශයෙන් පවත්වාගෙන යෑමේ කැමැත්තයි නිත්‍ය. ඒ නිසා ඒ කැමැත්ත ඇති වෙන්නේ හිතේ. අර පටිච්ච වීම නිසා අභිච්ඡ තත්ත්වයක්, ඒ අභිච්ඡ තත්ත්වය නිසා නිත්‍ය තත්ත්වයක් ඇති. ඒ නිත්‍ය තත්ත්වය උපාදානය කරගන්නේ සැප විඳින්න, සුව විඳින්න, සුභ සුව සුති මෙන්න මේ ගති නිසා. ඔන්නෝය නිත්‍ය නිසා සුව සුබ සිති ඇති වෙනවා හිතක මෙන්න මේ සැප විඳීමේ අවශ්‍යතාවය සැප හඹා යෑමේ සැප රිසිතේ පවත්වා ගැනීමේ නවත්වා ගැනීමේ කැමැත්ත නිසා පුද්ගලයේ තුළ අත්ත කියන මේ ගතිය අත්ත කියන්නේ මමත්වය මන්්‍යතාවය මමයි ඒ නිසා අස්මිමානය මම මේ සැපේ විඳින්න ඕන, මේ සුවය විඳින්න ඕන, මම මේ සැපේ අයිති කරගන්න ඕන. ඒ නිසා නිත්‍ය සුඛ අත්ති කියන වර්ගීකරණ තුනක් පුද්ගලයා තුළ ඇති වෙන්නේ අන්න අර පටිච්ච වීම නිසා අභිච්ඡ tattya, අභිච්ඡ නිසා නිත්‍ය, නිත්‍ය නිසා සුඛ, සුඛ නිසා අත්ති. ඒ නිසා මේ නිත්‍ය සුඛ අත්ති යම් පුද්ගලයා තුළ ඇති වුණොත් ඒ පුද්ගලයා තුළ අභිනන්දනයක් ඇති. නන්දති, අභිනන්දති. ඡන්දේ කියන වචනේ කිච්චුයි ඡන්ද රාගයට කිච්චුයි, නමුත් මේක නන්දති, අභිනන්දති. අභිනන්දති කියන්නේ උසස් tattvෙම ඒක හිතේ පළපදියම් වෙලා ඒ සුවය විඳින්න ඉන්නට ආශාවක්, කැමැත්තක්, අවශ්‍යතාවයක් දවති. මේ අභිනන්දනයේ නිසා රාගයක් ඇති. රාග කියන්නේ මාත්‍රි. මේ කාම රාග, භව රාග, මේ කාම රාග, රූප රාග, අරූප රාග තුනම මේ රාගයට ඇතුළත්. ඒ නිසා අභිනන්දනයේ නිසා රාගය, රාගය නිසා නැවත නැවතත් යලි යලි අර සං උදේ වෙනවා, සංජේ විය. මේ සමුදේ වීවීම නිසා සියලුම පුද්ගලයෝ පංචස්කන්ධයම උපාදානය කරගෙන මම, මගේ, මට, මගේ ආත්මය කියලා අර සක්කාය දිට්ඨියෙන්, ඉතිමිච්ඡාවෙන්, සීලබ්බත පරමාර්ථයෙන් මේවා අල්ලගෙන බදාගෙන අයිති කරගෙන උපාදානය කරනවා. මෙන්න මේක තමයි අවිද්‍යා මූලයෙන් අපි අර චේතනාව කිලුටු වෙන හැටි, අපිරිසිදු වෙන හැටි, අම්මයක් සිදු වෙන හැටි විස්තර කරලා උත්චේතනාවේ දේශනා. මේක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය. මේක ආයි මම පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් අර ඇහෙන් රූපයක් දැකීම අපි එක ඉන්දියක් ගමු ඈ ඇහෙන් රූපයක් දැක්කාම ඒ රූපේ ලස්සන නම්, ප්‍රියනම්, මනාප නම්, මිහිරි නම් ඒකට පටිච්චය. ඒ පටිච්ච වීම නිසා ඒ කැමැත්තට බැඳීම දිගින් දිගටම පාත්තාගෙන යෑමේ දැඩි ආශාවක් නිසා අභිච්ච වෙනවා. අභිච්ච අභිජ්ජා කියන්නේ ඒක. ඒ අභිච්ච වුණාම ඒක නිච්ච කරගන්නට, ඒක ස්ථිර කරගන්නට, නිශ්චිත කරගන්නට, ඒක නිශ්චිතව හිතේ පාත් කරන්න යන්නට කැමැත්තක්. ඒ කැමැත්ත නිසා සුව, සුභ, සුඛි යන මේ ආමිෂ සුවයක් සැප ඉඳීමේ, සැප හඹා යෑමේ, සැප පවත්වාගෙන යාමේ කැමැත්තක්, ආශාවක්, අවශ්‍යතාවයක්, සංහාවක් උච්චක ඇතියෙන. කෑමකමක්, බිජුකමක්, රස තෘෂ්ණාවක් උච්චක. ඒ තණ්හාව නිසා මේ හැම දෙයක්ම මමත්වයෙන්, මානයෙන්, අස්මිමානයෙන්, මමායනයෙන්, සංුටාවෙන් මනින්නට සිද්ධ. ඒ නිසා අභිනන්දනයක්, අභිනන්දනය නිසා රාගයක්, රාගය නිසා යළි යළි සමුදේ වීවීමක්, ඒ සමුදේ වීවීම නිසා උපාදානය සිදුවීමක් වෙනවා. පංචස්කන්ධයම උපාදානය. මේක දැන් මේ චේතනාව ඔය වැරදි චේතනාවක් විග්‍රහ කිරීමක්. මේකේ ඇත්ත ඇති ඇතියට දැකගත්ත පුද්ගලයේ කුට්ට අපිට මේ අයින් කරන්නට පුළුවන් ඉන්නේ හිතෙන් අපි අර පටිච්ච වීම නවත්තන්න නම් අර නිච්ච වීම ආදීන ආනිසංස දැකලා මේක තියෙන යහපත අයහපත දැකලා අර ද්වතාවේ දැකලා අරණීය අකරණීය කියනනම් සේවිතබ්බා අසේවිතබ්බා වගේ දැකලා අපි මේක ආදීන වහන්සේට තේරුම් ගත්තොත් මේ නිත්‍ය වීම නිසා තමයි මගේ හිත පිළිතුරු වෙන්නේ කියලා දැක්කොත් මේ හිතේ ඇති වූ කැමැත්ත නිශ්චිත වීම අපිට අයින් කරගන්නට නම් මේකේ තියෙන අනිත්‍ය අනුපස්සනා කරලා මේක අනිත්‍ය බව මේක මගේ හිතේ කොයි තරම් කැමැත්තක් ඇති වුණත් මේ කැමතිදේ විදිහේ මනාපදේ පවරන්නට නවත්තන්නට ක්‍රමයක් නැහැ කියන ධර්මතාවයේ සත්‍යය තේරුම් අරගෙන කටයුතු කළොත් අන්නේ පුද්ගලයා අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති. ඒ වගේම මේක නිත්‍ය පුර දුකක් වදිනවා. ඇයි නිත්‍යදේ පවත්තන්නට බැරි කම නිසා? එනිසා දුකට හේතුව මේ නිත්‍ය වීම. එනිසා දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අර සුඛ, සුව, සුභ, සුඛ කියන මේ වැරදි සංඥා ඇති වෙන්නේ අර නිත්‍ය සංඥාව නිසා. අනිත්‍ය අනුපස්සනාව නිසා අපිට ඒක තියෙන දුක තේරුම් ගන්න පුළුවන්. දුකට හේතුව නිත්‍ය සංඥාවක්, සුව සංඥාවක් පැවතීම. එතකොට දුක්ඛ අනුපස්සනාව කරන්නේ දුක අනුවසනා කරාම අපිට සුව සුභ සුඛ සංඥා ප්‍රහාණය කරන්න පුළුවන්. අස්මිමානයේ උපදින්නේ මෙන්න මේ අර නිත්‍ය සුඛ අත්ථ සංඥා නිසායි. එනිසා මේක අපි දුකටපත් වුණ අපිට අතරමං වෙනවා අනාථ වෙනවා. මේ අනාථ වෙන්නට හේතුව අර සැප හඹායන් නිත්‍ය කරගැනීම අත්ථ සංඥා. එනිසා අපිට අනත්ත අනුපස්සී විහරති අත්ත සංඥා පජාය. ඒකට අත්ත සංඥාව ප්‍රහාණය වෙන්න අනිත්‍යානුපස්සනා කරන්න ඕන. සුඛ සුව සංඥා සුභ සංඥා ප්‍රහාණය වෙන්න දුක්ඛානුපස්සනාව උපස්සනා කරන්න ඕන. අර නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්න ප්‍රහාණය වෙන්න අනිත්‍ය අනුපස්සනා කරන්න. මේ වචන තුන අනිත්‍ය දුක්ඛ අනත් මේක තමයි අටක්කරා තීන පදා කියලා මුළු බුද්ධ දේශනාවෙම ඉතාම වැදගත් අති ගැඹුරු පරමාර්ථ ධර්ම. මේක තේරුම් ගන්නා තාක්කල් කිසි කෙනෙකුට පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්නට මේ පැවැත්ම පිළිබඳ අපි දෙකින් මේ දෙකින් ඉලවීමෙන් පිනවීමෙන් විද්‍යානිදාස්ලා දෙරෙන්නට බැ. ඒ නිසා පින්නතුනි මුළු බුද්ධ දේශනාවෙම පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් නොගත්තොත් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිත්‍ය සුඛ අත්ථ සංඥා ඉවත් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේක ලංකාවේ සිංහ විද්‍යාවට නම් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිත්‍ය සුඛ අත්ථ සංඥා ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැතිවන ආකාරයටම මේ වචන පරිවර්තකය විකෘති කළා විනාශ කළා. අද ත්‍රිලක්ෂණය අටක්කරා තීන පදා කියන එක අර්ථ රහිත මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද තුනකට පරිවර්තනය කරනවා කියන එක නිසා මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචන මෙනෙහි කරව අවබෝධයෙන් තේරුම් අරගෙන හෝ මේ අනිත්‍යයි කියන්නේ නිත්‍ය දේ පවතින අනන්‍යතාවය. අනිත්‍යභාවය ලෝකීය ධර්මයක්. ඒක නෙමෙයි මේ නිත්‍ය කියන එක. අනිත්‍ය කියන්නේ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ දුක්ඛ කියන එකත් ඔය කියන දුක නෙමෙයි. ඒ වගේම මේ අනත්ත කියන එක නම් කිසි තේත්ම ආත්ම අනාත්ම කියන වචනට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේ ආත්ම අනාත්ම කියන වචනේ කොතන නැහැ. ඔය කියන නිත්‍ය අනිත්‍ය කියන අර්ථේ කොතන නැහැ. ඊට උගත් වෙනත් අර්ථයක් කියන්නේ ඔය අටක්කරා තීන පදා කියන මේ අනිත්‍ය දුක්ඛ අනත්ත නිත්‍ය සුඛ අර්ථ කියන වචන. මේක හරියටියට තේරුම් ගත්තොත් එතන එදා යා බුද්ධ ධර්මය අවබෝධ කරගත්ත පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත ධර්මාවබෝධයක් ලැබූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයාට මේ කම්මං අරෝචි කායේන වාචාය මනසා කියන මේ කර්මය උපදින ආකාරය තමයි තේරුම් ගන්නට පුළුවන්. ඒක නිසා ත්‍රිලක්ෂණය ත්‍රිලක්ෂණ භාවනාව අනුපස්සනාව විපස්සනා භාවනාව හරියට කරන්නට නම් මරණානුස්සතිය බුද්ධානුස්සතිය විහරණ ආකාරයට වඩන්නට නම් මේ අකුරට පද තුනක් ඉතාම වැදගත් වන බව සෑම කෙනෙක්ම බෞද්ධයෙක්ම තේරුම් ගත යුතුයි. අද සිංහල භාෂාවට මේ මාර්ගදීපස උතුම්වස පරිවර්තනය කිරීමේදී යම් යම් සංස්කෘත වචන අකුරු යොදා ගැනීම නිසා සිංහලයකට මේක තේරුම් ගන්න බැරි ආකාරයටම පස විකෘති කළා, පද විකෘති කළා, පද පරම ලෙස විස්තර කළා, ධර්මය පාවිච්චි කරන්නට බැරි ධර්මයට අභාවිතයට ගියා. මේක නිසා මේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ චේතනාව පිළිබඳව ඇති කරපු විස්තර කරපු දෙයක් මේ අනිත්‍ය දුක්ඛ අනත්ත නිත්‍ය දුක්ඛ. ඒ නිසා චේතනාහම් වික්‍රේ කම්මං අදාමි කියපු එක හොඳටම තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මේ කම්ම උත්තාන කරන්නේ. දැන් හැම කෙනෙක්ම අහලා කියනවා දන්නවා කම්මට්ටාන ආචාර්ය. දැන් කම්මට්ටාන ආචාර්ය කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ ඒ වගේම බුද්ධ දේශනාව දේශනා කරපු බුද්ධ ශ්‍රාවකයෝ යම් ආකාරයක පුතක් යන පුද්ගලයන්ට මේ කම්ම උත්තාන කරන්න. උත්තාන කියන්නේ උතුරාගම. මුලින්ම කලවා ඉවත් කරන. ඒ මාර්ගයක් කියන්නේ. එතකොට මේ මාර්ගය තමයි රාගය කියන්නේ කර්ම, කර්ම උපදින තරක්, ද්වේෂය කියන්නේ කර්ම උපදින තරක්, මෝහය කියන්නේ කර්ම උපදින තරක්. යෝනිසෝමනසිකාරයෙන් ඒක දකින්න ඕන. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තමයි රාගාංශේ, පටිඝාංශේ, අවිද්‍යාංශේ උපාදිනේ. මේ රාගය, ద్వේෂය, මෝහය උපදින තැනදීම උතුරා දමන්නට මඟ දියා දිනවන අන්න ඒ පුද්ගලයා සම්මට්ඨාන ආචාර. සම්ම උච්චාන කියන වචනේම සම්මානවා. උච්චාන කියන්නේ උතුරා උච්ඡේදනය කිරීම, එහෙම නැත්නම් සමුච්ඡේදනය කිරීම කියන්නේ. සමුච්ඡේදනය කිරීම කියන්නේ සුදුන් ගලවා දෙමින් කම්ම ළමා මේ අපි උතුරා ගලවා ඉවත් කරනවා. බුද්ධ කියන්නේ බව උතුරා දෙමින් කියන්නේ අම්මට්ටාන කියන්නේ කම්ම උට්ටාන කියන්නේ උදුරා ගැනීම තමයි. ඉතින් ඒක නිසා මේ යම් කිසි ක්‍රියාකාරකමක් නිසා අපේ හිතේ කිලුටවන ගතිය, එම්ජිනිටු වෙන ගතිය උදුරා ගමන්නට ඒ මොහොතේ ක්‍රියා කරනවා නම් අන්න එතෙන්දී අර අම්මට්ටාන අවශ්‍යයි. කර්ම උට්ටාන කිරීම අවශ්‍යයි. එනිසා මුතුන් හොඳටම තේරුම් ගන්න ඕනේ මේ කම්මං වදාමි කියපු වචනේ චේතනාව නිසා තමයි හිතේ මේක උපදවන්නේ. හිත කිලුටු වෙන්න යම් කම්මයක් හේතු වෙනවා නම් ඒ හිත කිලුටු වෙන්නට මුල් වූ හේතු නිදාන වූ ප්‍රත්‍ය වූ දේ හේතුවක්. ඒ හේතුව එක වචී කම්මයක්, කාය කම්මයක්, මනෝ කම්මයක්, ඒක වැරදියක්, ලාභයක්, ද්වේෂයක්, මෝහයක්, ඒක ඇලෙන ගැටෙන මුලාවල දෙයක් නම් අපි මාත්‍යලා රාත්‍යලා සංසාර ගමනට බැඳිනවා. එන්නේ බැඳෙන දේ බද්ධ කල්පයට හේතු වෙන දේ සසරට බැඳින බද්ධ කියන්නේ හැතරට බැඳිනවා. ඒ බද්ධ වෙන දේ අපි උදුරා ගමන් නොවන ඒ බද්ධ වෙන දේ උදුරා නෙවීම තමයි බුද්ධ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරලා බැලුවොත් අපේ ඉස්සරේ සසරට බැඳින්නේ වැරදි චේතනාවක්, අපිරිසුදු චේතනාවක්, කෙලෙස් චේතනාවක්, රාගයෙන් ඇති වූ ඇලීමේ, ද්වේෂයෙන් ඇති වූ ගැටීමේ, මෝහයෙන් ඇති වූ මුලා වීමේ වැරදි චේතනාවක්, වැරදි අදහසක් තමන් තුළ පවතින නිසා. මේක අනුන්ට පවරලා අනුන්ගේ දෙයක්යින් කරන්නට කල්පනා කරලා හරියන්නේ නැහැ. එනිසා මේ නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ මේ කෙලෙස් උදුරා ගන්නවා කියන්නේ තමන්ගේ හිතේ උපදින කෙලෙස් මිශක වෙන කිසිම දෙයක් කාටවත් ගමන්නට අයින් කරන්නට බෑ. එතකොට තමන් නිවන් දකින්නට නම් තමන්ගේ හිතේ චේතනාව පිරිසිදු කරගෙන කෙලෙස් උතුරා දමන පිරිසිදු චේතනාවෙන් කුසලස උපසම්පදා කියන තත්වයට පත් වෙන්නට ඕන. ඒ වගේම කුසලස උපසම්පදා කරන්නට බෑ සබ්බ පාපස්ස අකරණං කරමු. ඒ සබ්බ පාපස්ස අකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුගතනං කිව්වේ මෙන්න මේ චේතනාව පිරිසිදු කමෙන්මයි අර සම්බුපාකස්සාක. එතකොට සියලු පව් වලින් අකරණම් කියන්නේ නොකර සිටීමෙන්, එහෙම නැත්නම් කිරීමෙන් වැළකී සිටීමෙන් වාරණය, විරමණය, වේරමණී කියන වචනේ කියුවේ විරමණය, වාරණය. ඒ සියලු පව් වලින් වැළකී විරමණයෙන් ඉලක්කයෙන් අපි කටයුතු කළොත් අන්නේ පුත්‍රයා තුළ අලුතෙන් කෙලෙස් එකතු කර ගැනීම වූ කිලුට බවට සිතපත් වීම නව. බාහිරින් කුතුලි ඒ පුත්‍රයා විචාර. එහෙම පුද්ගලයේ කුට්ට සමනයි අධ්‍යාත්මික ඇතුලේ ගබඩා වෙලා තියෙන සංනිධිය ඇතුලේ කොට ගහලා තියෙන කාලං කරෝටි කියන කෙලෙස් පොඩිය දැකලා තේරුම් අරගෙන බලව ගන්න පුළුවන්. එනිසා මේ අධ්‍යාත්මික තමන්ම ගොඩනාගෙන සිදු කරගෙන කියන කෙලෙස් ගති තුන, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය සහ මුලින්ම උතුරා ඉවත් කිරීම මදි නොයි උත්තරේකුට අර කුසලස්ව උපසම්පදා කියන තත්වයට පත් වෙනවා. ඒකට මේ උපසම්පදා කියන්නේ මොකක්වත් නෙමේ, තමන්ගේ අධ්‍යාත්මය දැකලා මේ සං දැකලා සම්වර වෙලා සංසිඳවලා සම්මා අංග අට සම්පූර්ණ කරගැනීමේ සම්පහදා ඉවත් කිරීමෙන් දර්ශනේන සම්පන්නෝ කියන තත්වයට පත් වීම. ඒකට දර්ශනේන සම්පන්නෝ කරන්න නම් සං දකින්න ඕන, සම්මෝ සම්පීච්චිකෝ වෙන්න ඕන සම්ම දක්කාතා කියන ලක්ෂණයට පත් වෙන්න ඕන ඒ සංවලින් ප්‍රහාණය කළ මිටි නිදාස වෙන ක්‍රමයක් කියනවා කියන දැනුම ලබා ගන්න ඕන ඒ වගේම ඒ දැක්ම දෘෂ්ටිය පිළිසිදු කර ගන්න ඕන ඒක සම්මා දිට්ඨිය සංවලින් මිටි නිදාස විය යුතුයි නිදාස විය හැකි කියන අදිස්ථානීය දැක්ම අපේට තුල ඇති වෙන්න ඕන ඉතින් ඒක නිසා තම පුද්ගලයාටම නිවන් දකින්නට අවශ්‍ය නම් සමන්ගේ හිතේ මේ භවයක් සම්මුතියේ ශරීර කූපය තුල කෙලෙස් උපදින කෙලෙස් නිර්වාණය වන කෙලෙස් සකස් වන කෙලෙස් වර්ධනය වන ආකාරයෙන් ලකිනු. ඒක තමයි අවිද්‍යාවච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥාන වල නාම රූප සලආයතන පරිවිදන කන්නා උපාදාන භවන් කියන මේ අවිද්‍යාවට තියෙන උපාද විඥායෙන් විස්තර. එනිසා අවිද්‍යාව මූල කටින් තම උපාද ධර්මය අත්තරින් යදක් නෙමේ ඉතාම වැදගත් අවබෝධ කරගන්නට ගියා. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද අවබෝධයෙන් තොරව කිසි කෙනෙකුට සම්දකලා නිවන් දකින්නට බැහැ. එනිසා අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයේම වැදගත් දෙයක් නෙමේ ඉතාම වැදගත් දෙයක් බැහැර කළ යුතු දෙයක් නෙමේ අපි මේ සසර ගමන දිගින් දිගටම තව තවත් පාස්තව ඥානයට මේ සමුදේ නොකඩවාම මොනවත්වාම යායන් තන්නා පොනෝ බල්කා පුන පුනාම බිහි වෙන්නට එකම හේතුව මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මය අපි තේරුම් නොගෙන ඒ අවිද්‍යාවෙන් සංසාරයට බැඳෙන සම්භවං සම්භූතං කියන සත්‍ය විචාන්තරයෙන්ම නිරතුරුවම නොනවත්වාම උපදවාගෙන යන්නට කරන කියන ඉතන ක්‍රියාකාරකම් පුතත්යන පුත්‍රයේ තුල ඇතිවීමයි නිර්මාණය වීමයි ඒක දැනගෙන තේරුම් ගත යුතු දෙයක් අවබෝධ කරගත යුතු දෙයක් ඒක තේරුම් ගත්තට පස්සේ තමයි පුද්ගලයා ධම්මෝ සංදිච්චිකෝ කියන තත්වයට පත් වෙනවා. සම් දැක ගන්න. ඒ සම් දැකගත්තු පුද්ගලයා අන්න නියත වශයෙන්ම මේ සංසාරයි කියලා මෙතෙක් අල්ලගත්තු උපාදානය කරගත්ත එකතු කරගත්ත අර සම්භවන් සංකුදේව පංචස්කන්ධය පිළිබඳව උන්න ඇත්තට මේක තියෙන බර ලකින බය දස්සා බය ලකින. ඒකම බර බය මේක බැඳෙන බව දම්මක්ට තමන් කොටු වෙන බව නිමිත්ත ග්‍රාහී වෙන බව එනිසා මේ දම්ම දැකපු බාර දැකපු බාය දැකපු මේකේ කියන මේ වැරදි දේ දැකපු ආදීන අනුසන් දැකපු බුද්ධයා තමයි ධම්මෝ සංදික්කෝ කියන කටේපත් සංහි වෙන හැටි දැකපු ඒ බුද්ධයාට පුළුවන්කම තියෙනවා මේ විරෝධ පටිච්චසම් උපාදේ සහ කුසල මූල පටිච්චසම් උපාදයක් මේ තේරුම් අරගෙන මේ කෙලෙස් මූල ගලවා සිඳ උගත් කර උපුඩා අස්කර මේ කුසල අෂ්ට උපසංගාගයෙන් දැක්වෙට පත්වෙන එක තමයි කුසල මූල පටිච්චසම් උපාදය. ඒ අනුව තමයි විසංකාර ගතං චිත්තං තණ්හානං කය මාධ්‍ය ගාති. විසංකාර සංකාර විසංකාර කරන්නේ. සංකාර සංකය කරන්නේ. කෙවීම අපා දෙවීම සාමුලින්ම සිඳ ඒ බැම්ම සිඳ ගැනීම නිබ්බාන. ඒකට බාන කියන්නේ බැම්ම නිබ්බාන කියන්නේ බැම්මෙන් නිදාසීම නිකුත් වීම ඉවත් වීම බැම්ම සකස් නොකිරීම බැම්ම දිගින් දිගටම පාත්තරගෙන යන්නේ ඇතිව ඒ බැම්ම සිඳ දැන් මේ බැම්මෙන් තමයි අපි සතරට ඇඳිලා බැඳිලා ඉන්නේ. මේ නිසා පින්නතුනේ මේ නිවන් දකින්නට බැරි වෙන්නේ අපිම සකස් කරගත්ත බැමි තුනකින් අපි යලි යලි නැවත නැවත ජෛනිකව මේ බැමි තුනෙන් සතරට බැන්නේ ඇන්නේ. ඒක නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සංසාරයට බැඳෙන බැමි සකස් කරන්නේ ඊශ්වරේ බ්‍රහ්මේ බාහිර බුද්ධලේ අම්මා තාත්තා බුදුහාමුදුරු කවුරුත් නෙමෙයි ආදී මුත්තේ සාම්ප්‍රදායික භාර්යාව නෙමෙයි. සමන්ගේ මොහිතේ ඇතිවන වැරදි අවබෝධයක් නිසා එකතු අවිද්‍යාව එවගම ආශාවක් ඇහැකමනාසේ දුවකය පිළිගීමේ තණ්හාවක් නිසා තණ්හාවක් අවිද්‍යාවක් නිසා අපි ඔය බැමි තුන සකස් කරගෙන නිර්මාණය කරගෙන සතරට බැඳි බැඳි සතර ගමනේ යෑමේ කැමැත්තක් එකට කෝගා කරක් සකස් ඒ ඕගවලට අපි වතුනේ එනිසා ඒ ඕඝාතරයෙන් අපිට වේගෙන්නට බැරුව අපි ඒ ඕඝාතරයේ වේගයට ගැටවිලා කරගන්න අර මහා දියරුයි කියන ගංගකට වැටුණා වගේ ඒ ගඟෙන් ඒ ඕගවලින් අපිට නිදී නිදර්ශන බැරුව අපි ඒ ගඟත් එක් කළා ඔයේ මීන කියන යනවා ඒක තමයි ආනිසුසු නමුත් අපි ඒ ඕග දේනුන් අරගෙන ඒ ඕගවලින් නිදී නිදර්ශනලා ඒ සංයෝගවලින් නිදී නිදර්ශන වීම තමයි දස සංයෝජන වලින් නිදී නිදර්ශන මඟ බල ලැබෙනවා ඒක නිසා මේ මඟඵල ලැබෙනවා කියන එක අපිට හරියට මාර්ගය තේරුම් අරගෙන දැනගෙනම යා යුතු ගමනක්. අපිට අර ගඟේ වේගයට බැලලා ඒ ගඟේ පහළට පීනන්න මොන දැනුමක්වත් අවශ්‍යතාවයක්වත් ඥානයක්වත් ප්‍රඥාවක්වත් නුවණක්වත් අවශ්‍ය නැහැ. කියන්නේ පීනන්න දැනගත්තත් නැත්නම් ඒ ගඟේ වේගයට පහළට බලන්න යන්න පුළුවන්. නමුත් අපිට මේ බුද්ධ ඥාන අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය, විරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, ඒවා සද්ධා බල, විරේ බල, සති බල, පඤ්ඤා බල මේ සියල්ලම සතරාතිපට්ඨානය දැනගත යුත්තේ මෙන්න මේ ගංගේ අර භෝග යටපත් කරගෙන ඒ භෝගවල වේගය පාලනය කරගෙන ප්‍රහාණය කළ විපස්සනා අනුපස්සනා කරලා ඒ වේගය පරියා පටිචෝතනාමි තත්වයට අර ගංගේ ඉදට පීනන්නට ඉගෙන ගන්න. එතකොට අපි අර ගංගේ වේගට වඩා වේගයක් අපේ හිතේ ඇති කරගන්න. ඒ කොහොමද පරයා අපි නාපරම් කියන ලක්ෂයට පත් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපි මේ පටිචෝදගාමී තත්ත්වයට පත් වෙනවා කියන්නේ අර අනුචෝදගාමී ප්‍රත්‍යයෙන් ඉවත් වෙලා ගංග උඩගම් බලා කියනවා වගේ වැඩ. හැබැයි මේක පුරුදු වුණාම දැක පීනන්න පුරුදු වුණාම ඕනෑම කෙනෙකුට අර ගඟේ වේගය, ඕගවල වේගය යටපත් කළා ඒවා කපාගෙන ඉදිරියට ගියා. පීනා ජාති උචිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං චත්තා යාති පජානාති කියලා දැක්වෙන් මම බලන්න අරහත් ත්‍ර්ථයටම පත් වෙන්නට පුළුවන් බව මේ හැම කින්නකෙකුම තේරුම් ගත අලමු අවස්ථාවේ කපන්නේ දෘෂ්ටි වශයෙන් දැක්ම වශයෙන් පමණයි. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයේදී කපන්නේ මේ දැක්ම. මෙතෙක් පැවති වැරදි දැක්ම අපි නිවැරදි දැක්මක් බව. කියන්නේ අර සංසාර දෘෂ්ටියෙන් තමයි මෙතෙක් කටුනේ. මොකද සංසාර දෘෂ්ටියේ කොටස් තුනක්. මේ මිත්‍යා දෘෂ්ටියට කොටස් තුනයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය. මේ තුනම වැරදි දැක්ම. මේ වැරදි දැක්ම වල තුනම සංසාර දෘෂ්ටි. එතකොට සංසාර දෘෂ්ටියේ අනිත් පැත්තට යනකොට සම්මා දෘෂ්ටි. සංවලින් නිදි නිදාස්සියයි නිදාස්සිය යුතුයි කියන දැක්ම පළමුවට ලක්. ඊට පස්සේ දැන් සෝතාපන්න ඵලයට පස්සේ බුද්ධයා තුල නැත්තේ වැරදි දැක්ම. ඒ කියන්නේ රාගය වැරදි බව. රාගයෙන් අන්තවාදී ලෙස ක්‍රියා කිරීම වැරදි බව එතනදා. ද්වේෂයෙන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් වැරදි දේ කටයුතු කිරීම වැරදි බව එතනදා දන්න. මානෙන් මොහයෙන් කටයුතු කිරීමේ වැරදි බව ආනියංශ ආදීනව දකිනවා. ඒ දැක්ම විතරයි ඒ බුද්ධයාට හැබැයි ඒ දැක්ම නිසා ඒ බුද්ධයා නියතයෙන් මේ දැක්ම ලැබුණු නිසා සතර අපා දුකෙන් සදහටම නිදී නිදහස් වෙනවා. හැබැයි ඒ බුද්ධයාට තම රාගය ද්වේෂය මොනේ තියෙනවා. ඊට පස්සේ සදාගාමී මාර්ගයේදී ඉවර වෙන්නේ මේ කාම රාග පටිඝ කියන දෙකේ කාම රාග පටිඝ කියන දෙකක් තියෙනවා. ඒ දෙකේ ඕනාරික කොටස පමණයි. බලවත් කොටස පෝලාරිත කොටස. ඒ සකදාගාමී මාර්ගය. අනාගාමී මාර්ගයේදී ඉවර වෙන්නේ කාම රාග පටිඝ කියන එකේ අවශේෂයක්වත් ඉතුරුවක් නැතුව සියලුම කාම රාග පටිඝ ඉවරයි. හැබැයි දැන් අනාගාමී ඵලයට පස්තු කුඩයා තුල කාම රාගය තියෙනවා. මොකද ඒ රාගය රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා. මේ පහම අනාගාමී ත්‍ත්වයට පස්තු ආර්යයන් වහන්සේ තුල තියෙනවා. රූප රාග, අරූප රාග තියෙනවා. මානය තියෙනකම් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා පහම තියෙනවා. එකෙනුත් යම් යම් දේවල් මේ මානෙ නිසා වැරදි මානෙ නිසා තාම රුප්‍රාදාන රුප්‍රාද කියන. හැබැයි අරහත් ඵලයට අරහත් කියන අයින් වෙලා අරහත් ඵලයට පත් වුණාම මානෙ සහ මුලින්ම ඉවත් වෙලා මෝහය සහ මුලින්ම ද මෝහ කියන තත්ත්වයට පත් වෙනවා. න මෝහ කියන්නේ මෝහයක් නෑ. දැන් මෝහ කියන්නේ මොකද්ද? මෝහ කියන්නේ මොකද්ද? මාව නයි ජාතු ගබ්බ දෙයියා ගැබකට පත්කෙන්නේ මෝහයි. එකට වරක්කෝ ඉපදක් ලබන්නේ අර මෝහය මානය කියන නිසා. න මෝ කියන්නේ නැවත නයි ජාතු ගබ්බ දෙයියා අරහතුන් වහන්සේ තුළ පමණයි මෝහ සහ මුලින්ම නැති වෙලා මෝහය නැතිවීමෙන් අස්මිමානිය නැතිවීමෙන් පමණයි උපරාගාර උපරාග මාන උද්දච්චා විද්‍යා කියන්නේ. එතකොට අරාපලේ දක්වාම මේ කෙලෙස් උපදින යම් යම් ගති පවතු. ඒවා ප්‍රයත්න. හැබැයි සෝතාපන්න ඵලයටපත් වූ බුද්ධයා නියත වශයෙන්ම ඉතුරු කෙලෙස් ප්‍රහාණය කරන ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමේ යාත්ම සුඛ නිරණය අත්විඳගත් අධ්‍යක්ගත් නිවන් මාර්ගයේ කරාම යන ආරයන් පංචකම බවට පත්. එනිසා දැන් මේ කෙලෙස් අයින් කිරීම මාර්ග හතරෙන්ම කොටස් කොටස් කරන්නේ. මේක කොටස් වලට බෙදි බෙදි බෙද බෙද ඉවත් කරා. ඒක අනුගාමී අනුපූරක මාර්ගය. එනිසා දැන් අපිට හැබැයි යම් කෙනෙකුට සම්පූර්ණයෙන්ම අස්මිමානීය මෝහය ඉවත් කරන්නට පුළුවන් නම් එයා ප්‍රඥාවන්තයේ අර බාහ්‍ය ධර්මීයේ තුමා අපි විනාඩි දෙකයි දෙකම මාරයි මේ ඔක්කොටම යන්නේ. එමත් කරායි එවගේම ලෞතුරා බුදු කෙනෙක් එවගේම අශේ බුදු කෙනෙක් ස්වයංභූ ඥානයෙන් ඔය මාර්ගාවේ පල අතරයි එක කරණම්පත්තියෙන් එක මොහොතක ළමයි. ඒවා ඒ බුද්ධ පද. නමුත් අරහත් බුද්ධ ලක්ෂයට පත් වෙන හැම කෙනෙක්ම අද අරහත් බුද්ධ ලක්ෂයට පත් වෙනව සමනය කරන්න පුළුවන්. හැම කෙනෙකුටම පුළුවන් පරිණියම සෝතාපන්න ඵලයට පත් වෙලා මේ දැක්ම පිළිසිදු කරගන්න. අර වැරදියක් මෙන් ඉවත් කළා. ඊට විදිහක් මෙහෙම නැත්නම් සංවාදිකයට එන්නේ. ඒ වගේම සකදාගාමි අනාගාමි අරියත් මාර්ගවල ඉස්සත් අනුපූරකව අනුපුප්පංගම කරගෙන යන එක සම්මෝ මාර්ගයේ රැකී නම් විතරයි. එදියා නෝතාපන්න ඵලයට පත් වූ බුද්ධලයා නිහිත වශයෙන්ම කොයි ආත්මි නැවති ජාති කීයක ඉපදීද කියන්න බෑ. එහෙම කියලා නැහැ බුද්ධදේශනාවේ. තව තියෙන බහසක් ප්‍රේ කරා. ඒ බවට ක්‍රය කළා සත්‍යක් අතු පරම. පරම වශයෙන් උගේ සත්‍යක් කියනවා පහු කරා. ඒ දෙකට පහු කරලා ඊට පස්සේ නැතේ භවන් අක්‍රමන්න ආදී අන්ති කියන අරහත් ත්‍ත්වයට පත් වෙනවා.
ප්‍රධානීන්ට උපසම්පදා ත්‍ත්වයට පත් වෙච්ච බුද්ධලයා කියන කොට සෝවන් ඵලයට පත් වෙලා එන් ඉස්සරහට යන බුද්ධලෙක්
සෝතාපන්න මාර්ගයේ උපසම්පදා මොකද සෝතා ඒ කියන්නේ අට ආර්ය සංවේ රත්නයේම දැන් සෝතාපන්න මාර්ගයේ ඉන්නවනේ සද්දසුදුත්. හැබැයි සම්පාදාවියත් කරන්නේ නැතුව ඒ කියන්නේ සං දැක ගන්න නැතුව ධම්මෝ සංදික්කෝ කියන தத்துவයටපත් වෙන සම්ම දක්කාතා කියන தத்துவයටපත් වූ බුද්ධලේ සෝතාපන්න මාර්ගයේ ඉන්න සද්දසුදුත්. ඒ බුද්ධලේ සං දැකලා තියෙන සම්පාදාවියත් කර යුතු බව දකින්න ඒ අනුව ඒ මාර්ගයේ ඒ සම්පාදාවියත් කරමින් යනවා. ඒ සම්පාදා ඉවත් කරලා ඒ දෘෂ්ටිය දැක්ම පිළිසිදු කරගත්ත බුද්ධයා දර්ශනීය සම්පන්නෝ එහෙම නැත්නම් දර්ශනීයන සංවේජනීයන්. එනිසා දැන් උපසම්පදා කියන්නේ අඩුම වශයෙන්ම සෝතාපන්න මාර්ගයේ ඵලයේ හෝ පීඨිය යුතු පීඨියේ පුද්ගලයා එහෙම නැත්නම් උපසම්පදා කියන එක බුද්ධ දේශනාවේ පරමාර්ථ ධර්මයක් ඇටියට නම් නැහැ. සෝතාපන්න මාර්ගයේවත් නැති බුද්ධලේ කිසිකේ බුද්ධ වාසිකයන්ව උපසම්පදා නැහැ. මොකද සම් ගැටවන ධම්මෝ සංවිචිකෝ වෙලා සම්පාදා ඉවත් කරලා අද ඒකමයි මේ ප්‍රශ්නේ. බව හත කියන්නේ තව කර්ම බීජ හතක් කල්ප කරන. එක්කයි කියන්නේ තව දෙස්හතක පුණ්‍යක් එක්කන් පුණ්‍යෙත් හතක් කියන. බව හත දැන් සෝතාපන්න ඵලයටපත් වූ බුද්ධයා ආය අපාය යන්නේ නැහැ. දැන් තමන්ගේ දින පින අනුව තමන් ජාති වල ඉපදෙන්න. ජාති කියන්නේ භවපත්‍ය ජාති. ඒ බව අනුව දැන් සෝතාපන්න ඵලයටපත් වූ බුද්ධයා සෝතාපන්න ඵලයටපත් වූ මොහොතේ ඉඳලා මේ ආත්මය භවයක් මේ ජාතිය ඊට පස්සේ අර සකදාගාමි මාර්ගයේ යනම් තව තීසරයක් තිබුණා ජනවද බලාහතරයක් උපදිනවා කියලා ජන සුදුත්‍රයේ කියන ඒ උප හැම ජාතියකම අර සෝතාපන්න ජාති සෝතාපන්න පුත්තු එල්ලා එතන තින් කෙට එතන හතර අපාය නෑ එතන කාම ලෝකය සුබදී ඊට පස්සේ සකදාගාමි මාර්ග බව කියන එක ඉඳලා ඒකත් අයි සකදාගාමි ඵලව තුන්වෙනි අනාගාමී මාර්ග බව හතරවෙනි කෙට අනාගාමී ඵල බව පස්වෙනි කෙට අරහත් මාර්ග බව හයවෙනි කෙට අරහත් ඵල බව හත්වෙනි ආයි නැතේ බව අට අටවෙනි කෙට බව අවසාන එන්නේ ඒකයි නැතු ජාති නෙමෙයි මෙතන තියෙන්නේ බව හතයි අටවෙනි බව ඔබටමයි අද මේ වරන්දම පටිලවද උදාහරණ කෝය නැතේ ජාති අටවන්නාන්නේ නැතේ බව අත්මන්දා බව ජාති එකයි කියලා අරගත්තේ මේ මෑත කාලෙකදී පොත් ලියපු යම් නම් අය පුතක් යන අය ජාතියයි බව කරවම් කර උගා පොත්පත් වල අද කියලා තියෙන ජාති බව දෙකම එකක් හැටියට කරවම් කර ජාති බව කියන එකට බව ගන්න පුදාන මේ භවය ඒ භවය පෙර භවය මතු භවය පුනක් භවය මේ ඔක්කොම බැරි බව කියන්නේ බීජ අවස්ථා. ජාතියකට පෙර අවස්ථා. එමුනම් බුද්ධදේශනා ගත්තම උත්පාදේ යන්න ඕනේ නැන්නේ තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති. භවපච්චය ජාති. භව අතකොට ජාති කියන එක අත්තර ළම ගාලේ භව කියන්නේ ජාති කියන්නේ දෙක එකට එකම කොල්ලා ඒ දෙකම එකට උත්සාහ. බරු නිවිදා.
ප්‍රේමනාප දෙකට අපි කිච්චු වුණා ඒ තුනේ දුක්ඛ ලක්ෂ ගවිලා ඊට පස්සේ දුක්ඛ සුඛ අත්ථ කියන තිබුණේ නිසා අපි මේ ප්‍රේමනාප නෝන දෙයක් සම්බන්ධයෙන්
එකක් පාඩි ඒකේ දැන් අපිට යම් තරහකාරී කාම එක අපේනේ ඒකට අපි අනිත් ඒකේ කියන කිසි දැඩිකේ තරහ ඒක ඇවිලා ඒ තරහක් නිච්ච කරගන්න ඒ තරහකාරයට යමක් කිරීමක් සැපයි සුවයි දැන් තරහකාරයට පොනිතනයක රවණයක ගරහණයක පණිලයක සැපයි ඒකත් අස්මිමානෙන් ඒකත් අත් ඒකත් අභිනන්දන ඒකත් ඒකෙන මේ ඇති එනිසා දැන් මේ ප්‍රිය අප්‍රිය අදුකමාසික තුනෙම ඔය පටිච්ච වීම සහ ඔය නිච්ච වීම ඔය සුඛ ඔය සුව ඔය අස්මිමානේ අත් සියලු දේ ප්‍රියවන් විතරක් නෙමෙයි ඉතින් මේ ප්‍රියවන් පෙන්වන උදාහරණයක් තියෙනවා ඔය තුනේ ප්‍රියවන් අප්‍රියවන් ප්‍රිය අප්‍රිය අතර ඇති අදුකම අදුකවන් මේ තුනේම පැතිකෙ. ආයතනික
රටාව
මොන රටාව?
ආයතනික
රටාව. ඔව්. අවිද්‍යා ආයතනිකයි රටාව තේරුම් ගැනීම නෙමෙයි ක්‍රියාකාරී ්‍යාකාරීත්‍ය තේරුම් ගත්තොත් හරි ක්‍රියා ඒක තමයි චච්ඡක සූත්‍රයේ ක්‍රියාකාරීත්‍ය චක්කුංජ පටිච්ච රූපේජ චක්කුකාය රූපකායට පටිච්ච වුණාම චක්කු විඥානකාය උපදින චක්කු විඥානකාය රූපකාය චක්කුකාය තුන එකට සංගතුනාම සංපස්සකාය මේ කාය හතර එකට පටිච්ච වුණාම අර සංපස්සජා වේදනා වේදනාකාය උපදිනවා ඒ වේදනාකාය තුමාකාරයි කියවෙන්නා අප්‍රිය වේදනාව අදුක්කම සුප යනු තණ්හාවක් හෝ ද්වේෂයක් හෝ පටිඝයක් හෝ මාන්‍යයක් හෝ කියනවා. ඒ යනු අර අරාගන්තේ පටිඝාන්තේ අවිජ්ජාවනයි ඔන්න ක්‍රියාකාරයි. ඔන්න ක්‍රියාකාරයි. ඒක දේරුම් ගත්තා නම් ඒ අන්දට නැති ඒක නිවන වෙනුම් ගත්තට උන්නේ. ඒකෙන් තමයි අපි මේ සංසාර දුක් නිින්නේ කියන එක. ඕනම ඒ ඉන්ද්‍රයන් අතර මේ ආකාරයට මේ ක්‍රියාකාරකම් හයක් අර සබ්බකාය පටිසංවේදී කියුවේ ඔන්න ඉස්සය ආකාරයට අපිට සංවේදීතාවයක් ඇති වෙන එක. ඒක තේරුම් අරගත්තාම ඒක ප්‍රහාණය කිරීමේ අස ඒ වගේම අර නිදර්ශන ගතක අස ඒ දෙකෙන්ම සික්කටි විහෙරති විහෙරාත්මිකි පාක්‍යවේකති සංහරති ඒ වගේම සම්පිටානකාරී වෘති කියලා කියන මනසින් දැකලා සං එතන දිම සංසහාණය කරලා සංපලි නිවි දා. විසංකාරගතං චිත්තං සංහානංකාර මැදදාකි එතන නිවෙන්නේ. නැතු පස්සට දැම්මොත් හැබැයි මෙතන පොඩි පරිසරයක් සිදින්න පුළුවන් මුලදී. නමුත් එnde end පරිසරය අඩු වෙලා දකින්න දකින්න මොහොතේම ප්‍රාණීය වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අර කුරු. ඒක තමයි කුරු. දැන් අපිට පුතඥාන බුද්ධලේ හැටියට රැකිනුතු කරන අයට තනා ආවම මේ තනා ඉඳගෙන ඉන්නේ. ඇයි ඒක සුරය? ඒක දැන් අපේ ඉතේ තියෙන තනා නිසා අපේ ඉතේ විරුද්ධකාරයට රාවණේක රෝණේක උත්තර ගොරෝණේක මරණේක කොටණේක ගහන්නේක සුරය. සත්‍යය. නමුත් ඒකේ තියෙන ආදීන වානිසන්ත දැකගන්නට පුළුවන් වුණා නම් අපිට තේරෙනවා මේක කවදාවත් පියවර වෙන දෙයක් නෙමෙයි. හැබැයි මයින්ඩ් ඒ තරහා සම්පූර්ණයෙන්ම කියලා අපල අපිට අර එතන ඉඳන් දිව තරහා ඉවත් කරලා එතන දිව තරහා ප්‍රහාණය කරලා එතන දිව මේ නිවෙන්න පුළුවන්. අර ගිලගන්නේ කරද්දී මරණයක එතන දිව නිවන. ඒකම එච්චේ සම් උපජ්ජමානා උපජ්ජිති එච්චේ සම් පහිනමානා පහිනති එච්චේ සම් නිවිසමානා මොකද්ද ශරණ සම්පත්තිය කියන්නේ සංස්කෘත වචනයක්. මේ ශරණ කියලා වචනයක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. තියෙන්නේ කන කියන්නේ කැපිය යුතු කැපිය හැකි. කය කියන්නේ ඒක කපා දම්න. චීනා කියන්නේ කපා දැමුව අතීත වල. ඒ කියන්නේ මේ තියෙන්නේ අතීත වර්තමාන අනාගත වචන තුනක්. කන කය චීන ඉනාශ්‍රවයක් නාන්ත කියන්නේ දැන් කපා දාලා බැන්නේ. කය කියන්නේ ඒ බැමි කපනවා. කන කියන්නේ කැපිය හැකි බව දකින්න. කැපිය යුතු බව දකින්න. කපන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා අපිට දකින්න. දැන් මේ කපන්නට කෙලෙස් බැමි අපිට උපකාර වෙනවා දෙයක්. මොකද්ද කෙලෙස් කපන්නේ කොහෙන්ද? කෙලෙස් බැමි තුන කපන්න උපකාර වෙන පීයක් තියෙනවා. මොකද්ද පී? යෝනිසෝ මනස. හැබැයි ඔය මනස දැන් මේ අපිට තුල මේ වැරදි පැත්තට ගියන දා මලකට කාලා මොට්ට වෙලා. මොකද මොට්ට වෙලා තියෙන්නේ අර කපන්න තියෙන තීජි. අර යෝනිසෝ මනස ගාඩි දැන් ආයෝනිසෝ මනස ගාඩි මොට්ට වෙලා. අපිට මේ පිහිය පණපුවා ගන්න ඕන. පණ තියා ගන්න ඕන. මුවාත් කර ගන්න ඕන. මොකටද? කෙලෙස් කපන්න. ඔන්නේ කෙලස් කපන පිහිය පණ තියෙන එක තමයි ඉදංකෝ පණ විකලේ දුක්ඛං අරියගත්තා. ඉදංකෝ පණ විකලේ දුක්ඛ සමුදයං අරියගත්තා. ඉදංකෝ පණ විකලේ දුක්ඛ නිරෝධං අරියගත්තා. ඉදංකෝ පණ විකලේ දුක්ඛ නිරෝධගාමි පටිපදං අරියගත්තා. ඒකට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? පණ පිහිටරු පණ තිබ්බ මේ මනස පණ පීඩවන පණ තියෙන දේ ආයුධය මුවාත් කරන දේ තමයි අර චතුරාර්ය. ඒකෝ චතුරාර්ය සත්‍ය නම් පිහිය නැතුව මේ කෙලෙස් නැති බැමි කපලා අපිට රාගත්වය, ද්වේෂත්වය, මෝහත්වය කරන්න බෑ. කය. මේක ක්ෂය නෙමෙයි නෙමෙයි. කය. මේක නිසා මේ කය දැක්කේ නම් ක්ෂය කියන වචනේ නම් කිසි දවසක ඔබ සංස්කෘත වචනේ. දැන් ඔය ත්‍රිපිටක පරිවර්තකය ඔය 1957 ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලය ඊට ඉස්සෙල්ලා 1912 පරිවර්තනය කළ මිනිස්සු ඉංග්‍රීසියට පරිවර්තනය කළ මිනිස්සු හැම මිනිස්සුම මේ කන කය කීන කියන වචන තුනම ක්ෂණ කියන එකට ක්ෂය කියන එකට වැරදිගේ පරිවර්තන. ඉතින් ඒක නිසා මුළු බුද්ධ ධර්මයේම අර දකින්න ඕන එක නෑ. දැන් ක්ෂය කරනවා කියන්නේ ටික ටික කියවලා ආයෙත්. දැන් මම දැන් කවුරුත් දන්නවනේ මේ කේපින් වල එකම් තින් වල ක්ෂය කරනවා කියන්නේ ඒක ආදක්ක ඉවර වෙන එක නෙමෙයි. ඒක කැපීමක් එහෙම නෙමෙයි. ඒ පොතේ වටිනාකම කීයක් හරි තියෙනවා. ඒක ක්ෂය කියන්නේ ටික ටික කියවනවා. හැබැයි අර දෙවනට වඩා පොතක් විචෙන් මොකදිනවා අනිතෙන් අර රාග ද්වේෂ මෝහ නිසා ගයි උතු. ඒකට කවදක්වත් අඩුවීමක් එහෙම නැත්තේ නෑ. නෙට් මේ தත්වේ ප්‍රශ්න තමයි හැමදාම. ඒක දැන් ඔය ටඩක සූත්‍රයේ විග්‍රහයේ පොතේ තියෙනවා හොඳටම මේ මනුෂ්‍යන උපාස කම්මකට 10 වාරක් මේක තාම තේරුම් ගන්න මේ දුක සහ සැප අතර මැනීමක් තමන්ට ලැබුණු දේ සහ නොලැබුණු දේ කියන දේ සහ නැති දේ අනුන්ට ලැබුණු දේ සහ තමන්ට ලැබුණු දේ මේ වගේ දුක දේවල් අතර දෙක සංසන්දනය කරනවා. දැන් තමන්ට තිබුණු දේ නැති දේ තමන්ට ලබා ගන්න පුළුවන් දේ ලබා නොගත් දේ අනුන්ට ලැබුණු දේ තමන්ට නොලැබුණු තමන්ට ලැබුණ දේ අනුන්ට ලැබෙන්නේ මේ සංසන්දනයක් මත සං දෙකක් නෙවෙයි. තමන්ගේ සං දෙපාරකට හිතන්න පුළුවන්. තමන්ගේ අනුන්ගේ සං දෙකකු සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහේ පිටු කර ගන්න. ඒක නිසා මේ සංසන්දනය තමයි වැරදි මැනි. ඒක තමයි අදුක්කම අසුබ මැනි. නෑ ක්‍රියාසිත් තියෙනවා. උපේක්ෂා වේදනාවක් නෑ. අන්න වැරදි වචනයක්. උපේක්ෂාව වේදනාවෙන් තොර වේදිතයි. සංඥා වේදිතයි. ඒ කියන්නේ වේදනාවක් එක්ක වේදනාව නෑ. හැබැයි මේ ත්‍රිවිධක කාර්යෝ පරිවර්තනය කරලා තියෙනව බලන්න චටක් මුත්‍ය උපේක්ෂා වේදනා. වැරදි අදා ධර්මේ නොදන්නා. උපේක්ෂාව කියන්නේ වේදනාවක් නෑ. ඒ කියන්නේ උපේකාව කියන தත්ත්වය රාගයෙන් වේදනාව විඳීමෙන් තොරයි. ද්වේෂයෙන් වේදනාව විඳීමෙන් තොරයි. මෝහයෙන් මැනලා වේදනාව විඳීමෙන් තොරයි. වේද හිත නිරෝධයි. එනිසා එතන උපේකා සිටේ වේදනාවක් නැහැ. විවසා විමසා හැමදේ ලාභය අලාභය කිසිම දෝෂණයක් නැහැ. ඒ දෙකේ ඕනම මිනිහේ ප්‍රදස්ති ගායනා කරන වර්ණනා කළාට ඒ මිනිහාගේ ඒ ප්‍රදස්ති ගායනාවට ඇලෙන්නේ නැහැ. උද්දාමයටපත් වෙන්නේ නැහැ. වේදනාවක් සුව වේදනාවක් පිරවීමක් ලබන්නේ නැහැ. ඒ වගේම ඕනම මිනිහෙක් ඇවිල්ලා ගැන්නට ගැරුවට ගැහුවට තර්ජනය කළාට දුකක් විඳින්නේ නැහැ. ඇයි? තර්ක කරලා පරාජය කරන්න හෝ ජය ගන්නට හෝ දෙයක් ඇත්තේ නෑ. අරහතන් වහන්සේ පරාජය වෙන දෙයක් නෑ. දෙයක් නෑ. ජය ගන්න දෙයක්වත් නෑ. දෙනකුත් නෑ. ඉංග දුක්කට පත් වෙන්නේ නෑ. සම්පතකට පත් වෙන්නේ නෑ. ඒ නිසා මනින්නේ නෑ. එතකොට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, වේදනාවෙන් තොර, විඳවීමෙන් තොර ත්‍ත්වය උපේක්ෂා. ඒක වේදනාවක් කියන්නේ. චිත්තනම් චිත්ත හේතෝල් මුක්තිය ප්‍රඥාව මුක්තිය දෙකම පිළිසිදු කරනවා නම් ඒක නිදු කරා. ඒ කියන්නේ රාග ද්වේෂ දෙක එකක් මොහ එකක්. රාගය ද්වේෂය පිළිසිදු කිරීම හේතෝල් මුක්තිය මානෙ මොහය පිළිසිදු කිරීම ප්‍රඥාව. ඒ දෙකම පිළිසිදු කරනවා නම් ඒක නිදු කරා. ඔව් ඒක හරි. ඒ කියන්නේ කොහොමද යුගනාද්ද වාසේ කියන්නේ චේතෝ මුක්තිය ප්‍රඥා මුක්තිය එහෙම නැත්නම් සමත විපස්සනා දෙකම එක ගන්න දෙ සිද්ධ වෙනවා. ඔතේ ඉන්ද්‍රිය පහම තියාත්ම වෙනවා සත්ත බොජ්ජං වේම වැඩිනවා අෂ්ටාංගික මාර්ගයම වැඩිනවා එක රටාවකටම අනුකූලව සිද්ධ වෙනවා. සතර සතිපට්ඨානෙ ඉඳන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයෙන් ක්‍රමානුකූලව ඉගෙනඳවා ගන්න. ධම්මෝ කියන්නේ හේතුඵල ධර්ම. ධම්මෝ කියන්නේ භාෂා වචනයක් කියනවනම් බුද්ධ දේශනාවේ හේතුඵල පටිච්ච සමුප්පාද ධර්ම. ඒකනේ මම කියන්නේ මේ පටිච්ච සමුප්පාද වාදයක් කියන්නේ ඒ අනික් ඔක්කොම වාද. මේක ධම්ම. මේක මේ කවදක්වත් කාටවත් වෙනස් කළ නොහැකි වෙනස් නොවන ධර්මයක්. දැන් බුදුවරු ලක්ෂයක් කෝටියක් අතීතයේ හෝ අනාගතයේ හෝ වෙනවනම් ඔක්කොම මේ ධර්මයේ වචනයක් ඇලපිලා පාත්තන් සම්බන්ධයන් කේවල පරිපූර්ණ පරිසුද්ධම් ඔක්කොම ආයි වචනයක් වෙනස් කරන්න බෑ කළොත් පටිච්ච උපාද ධර්මයේ විචාරින් නෑ විකෘති කරනවා. ඒ නිසා තමයි මේක මේ සියලුම බුදුවරු දේශනා කරන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයමයි වෙන කිසිම ධර්මයක් කොයි චක්‍රාවාටයේ බුදු කෙනෙක් බුදුනා අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ හෝ බුද්ධ කියන ත්‍ත්වයටපත් වුණා ඒ බුදුවරයාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පටිච්චසමුප්පාද උපාදර්මී හේතුඵල හැබැයි හේතුඵල ධර්මී කියන එක හේතු විචරින් දෙ වෙනස් වෙනවා ඵල වෙනස් වෙනවා හැබැයි හේතුවට අදාළව ඵලයේ ලැබෙන බව කාටවත් වෙනස් කරන්න බෑ. ඒකයි ධර්ම, ඒකයි සූත්‍රය, ඒකයි ධර්ම. මේක සූත්‍රය, සූත්‍රින් දෙක සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානි. ඒ කණින් ගැනීම තමයි අත්‍යවශ්‍ය අති උසුම් අති වැදගත්. පරතෝගෝචක ප්‍රත්‍ය ලැබෙන්නේ මේ කණේ. සෝත අවදානේ පඤ්ඤා. සෝත කියන්නේ කණ. ශ්‍රවණය කරන දේ. එනිසා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානි. සුතමේ ඥානි ලැබෙන්නේ අර කනට අපිට ලැබුණ පරතෝගෝචක ප්‍රත්‍ය නිසා. අභිචේන ත්‍ත්වයෙන් නෙමෙයි අර නිච්ච 10ම කැපියා. නිච්ච 10ක් කියනවා 10ම කැපියා. නිච්ච කැපිලා යෑමක් තමයි නිච්ච 10ක් කියනවා. නිච්ච 10ම දැන් නිච්ච 10ම මේවා. පටිච්ච, අභිච්ච, උද්දච්ච, කුක්කුච්ච, පාපිච්ච, ලාභිච්ච, අත්ථිච්ච, මරිච්ච, අත්ථ පටිලාභිච්ච මේ 10ම කැපිලා. කොහොමද? අනිත්‍ය අනත්ත මේ පිළිගන්න. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ච දා ඔක්කොම මරිච්ච, ලාභිච්ච, පාපිච්ච, අත්ථිච්ච ඔක්කොම හැද. හැබැයි පිච්ච තමයි මේ කතරේ. පිච්ච කැමැත්ත මම කැමැති දේ ඉතිදී මට ඕන විදියට පාත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන මගේ හිතේ ඇති වූ වැරදි චේතනාව අදාළ නිවැරදි කර ගැනීමයි අනිත්‍ය. නැතුව මේ අනිත්‍ය කියන වචනේ තේරුම අන්‍යතාවාවයට පත් වෙනවා. නමුත් මේ අන්‍යතාවයේ භාවයේ බාහිර. මේ සමන්විතයේ ඇති වූ අර වැරදි චේතනාවයි මේ නිත්‍ය වෙන්නේ. මේක වැරදි චේතනාව. හරි චේතනාවක් නෙමෙයි මේ නිත්‍ය වෙන්නේ. අපි අර ඇහෙන් දැක්ක රූපේ ලක්ෂණයි කියන වැරදි චේතනාව අපේ ඇත්තේ නිත්‍ය වෙන. අන්නේ නිසායි අර අපි අභිච්ච වෙන්නේ, උද්දච්ච වෙන්නේ, කුක්කුච්ච වෙන්නේ, පාපිච්ච වෙන්නේ, මරිච්චෙන් අරූපේ. ඒක ගන්න. ඒක නිවැරදි කරගන්න නම් මේ නිත්‍ය බව අපේ ඇතුලෙන් අයින් කරගන්න අනිත්‍ය අනුබස්සනා කරලා ඒක අවබෝධ කරගන්න. එක දෙයක් ඉච්ච වටලා තමයි මේ ඔක්කොම මුළු බුද්ධ දේශනාවම මේ ඉච්ච, පටිච්ච, සමුප්පාද. ඒක බලන්න. සම්පටිච්චේන සංකීර්ණ කියලා තියෙනවා ජවන්චිත්තු ඒ සම්පටිච්චේන සංකීර්ණ අවස්ථාවේ මේ සං තමයි පටි දැන් ඔය ජවන්චිත්ත 17 සම්පටිච්චේන සංකීර්ණ සම්පටිච්චේන තමයි මුළු
සාධනන්ත අනුපස්සන විපස්සන කිය දෙකේ පොඩි
පිළිගත් තියෙන දැන් විපස්සනා කියන්නේ අපි පස්සනා කියන්නේ ප්‍රහාණයක අයිද අෂ්ට පජාති පස්සේ පහනා එතකොට අපිට වෙන් කර කර තෝරලා බේරලා හරකට බේරලා බේරලා නරක දේ විතරක් වෙන් කිරීම විපස්සනා ඊළඟට ඒ නරක දේ හිතේ උපදින අවස්ථාවේ ඒ උපදින උපදින අවස්ථාවේ ඉවත් වීම අනුපත අනුශේධ කිව්වේ අනු රාගානුජයන් න අනුචේත පටිලානුජයන් න අනුචේති අවිජ්ජා අනුජයන් න අනුචේත අනු කියනවා කියන්නේ තේරුම අලුතෙන් නිර්මාණය දැන් එතකොට අලුතෙන් නිර්මාණය වෙනවා රාගය ද්වේෂය මොහය අනු රාගය ඒ වගේම දැන් ඔය රාගය අනුචේත පටිඥාන් අනුචේත අවිද්‍යා අනුචේත ඒ අනුචේති වෙන අවස්ථාවෙම අර අලුතෙන් නිර්මාණය වීම නැවතීමයි අනුපස්සන එතකොට අනුපස්සනා කියන්නේ අලුතෙන් උපදින කොටක නෝබදවා අනුපාදවත් ආචින අනුපාද අනුපාද අනුශේති අනුපස්සන අනුයම් මේ ඔක්කොම අනු කියන වචෙන් තේරුම අලුතෙන් නිර්මාණය වෙන කොටක ගන්න
සන්නස දැන් විපස්සනා කියනකොට කලින් ඇති වෙලා තියෙන ආසව
දැන් ඔව් විපස්සනා කියන්නේ අපි දෙකද වෙන් කරා හොඳ භාවිතා කර යුතු දේ භාවිතා නොකර ඒකත් කරන්න ඕන විපස්සනා අනුපස්සනා දෙකම හැබැයි ඔය විදර්ශනා කියලා වචනයක් කියලා නේද සංස්කෘත මේ වචන නම් කිසිම අරයක් අත්‍යන්න ඊට පස්සේ නම් කවුරුවත් ඔය විදර්ශනා කියන වචින්න මේ බුද්ධ දේශනාවට භාවිතා කරන්න එපා කළොත් නම් එතන නිවනක් නැති වෙනවා බෑ තියෙන්නේ අනුපස්සනා පස්සනා කියන්නේ පහණය කරනවා අයින් කරනවා පහ කරනවා ඉවත් කරනවා පජාති පස්සති පහනා එහෙමයි විචාරය විදර්ශනා කියන එකේ තේරුම මොකද මන්නම් ගන්නෙ නෑ සංස්කෘත වචනේ සංස්කෘත දැන් කියලා තියෙන්නේ විශේෂ දැක්ම විශේෂ දැක්ම අවශ්‍ය කතාව නිමී විතන් කියන්නේ ප්‍රහාණය කියන පජාති පහනාති පස්ස වෙනස දෙක බෙන්තලා වෙන් කරලා දැක්වීම සමාන විපස්ස
ඒක විපස්සනා දේවත්
ඒක විපස්සන වෙන් කළ යුතු දේ දැකලා ප්‍රහාණය එතන මේ කියන්නේ අපි වෙන් කළ යුතු දේ දකින්න ඉවත් කළ යුතු දේ අස් කළ යුතු දේ දැකේ නැත්නම් විපස්සනා නෙවෙයි අනුපස්සනා කියන්නේ අලුතෙන් රාගය ද්වේෂය මොහේ උපදිනවා දැකලා ඒ උපදින අලුතෙන් උපදින රාගය ද්වේෂය මොහේ ඒ නෝපද අනුපාද වශයෙන් විරෝධ පජාති පහනාති පස්සති තුනම කියනවා විපස්සනා අනුපස්සනා තුන ඒක ඉතින් මනෝ පුබ්බංග මා ධම්මා මනෝ චිත්තා මනෝ යාසුගේ මේ මනද පදුට්ට වෙන්න පසන්න වෙන්න ඒකත් දෙපැත්ත මේ දෙපැත්ත බලන්න ඕනේ ජීල් කියන්නේ ප්‍රතිඵල හේතුඵල ධර්මයේ භාගය පය බෙන්නීම තමයි මොකද අරස්ස ඒක ප්‍රශ්නයක් නෙමෙයි මේ මහත්යාගේ ප්‍රශ්නේ ඒක මොකද මේ ප්‍රශ්නේ කියන්නේ ඈ ඔව් පංචස්කන්ධයේ උපාදානය කරගත්තාම තුන් ලෝකෙම මේ බඹයක් වමනයි. මොකද තුන් ලෝකෙ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. කාම භව, රූප භව, අරූප භව. කාම රාග, රූප රාග, අරූප රාග. ඔය තුනමයි තුන් ලෝකෙ. ඒක නිසා මේ තුන් ලෝකෙම පිහිටන්නේ තුන් ලෝකෙම උපදින්නේ තුන් ලෝකෙම ඥානදුරුව මේ පණවා වදාලේ මේ බලයක් පමණ වූ ශරීර කූඩුව තුළම පවතින ක්‍රියාත්මක වන නිර්මාණය වන ගති නිසා උපදින හදා ගන්නා දැන් බාහිර ලෝක සම්මතය ඒක නිකන් සම්මතයක් ඒක පද පරමාර්ථය අරූපලෝක හරියට කියනවා. අපි කල්පනා කරනකොට දැන් මේක තුනව විචාර කරන්න ඕන එකක් හරියන්නේ. කාම රූප කියන්නේ කාම ලෝක කියන්නේ අපේ ඇහැ කන නාසය දිවකය කියන පහ ඉන්ද්‍රිය පහ අය රමණීය කිය. යම් ක්‍රියාකාරකම්කින් ඇහැ පිනවනවා නම් කන පිනවනවා නම් නාසය දිවකය පිනවනවා නම් අන්න ඒක කාම ලෝකේ කාම රූප කාම බව කාම තන්. ඊට පස්සේ තව තියෙනවා අපිට මේ පහ අර තව එකක්. ඒක මොකද්ද? මන. ඕලාරික වශයෙන් කරන්නේ කය. ඊට පස්සේ මනෝමය වශයෙන් අපිට මේ ආයි පිනවන්න පුළුවන්. ඕලාරික වශයෙන් දැන් ජනාධිපති කමකට පත් වෙන්න, ආගමික කමකට පත් වෙන්න, මානසික කමකට පත් වෙන්න, රජ බවට පත් වෙන්න, ධනවතෙක් බවට පත් වෙන්න, ගෙවල් ඉන්නෙක් බවට පත් වෙන්න. මේව තව තියෙනවානේ මනෝමය. ඒවා ඒවා මේ අර ඇකන්නාගේ දුව කර පිනවනවට වඩා ගැඹුරු. ඒවා මනෝමය කය වශයෙන් අරු රූප වශයෙන් අපිට රූප වශයෙන් දකින්න පුළුවන්. රජ බවට පත් වීම රජ රාජ්‍යව දුන්නා දාලා හොඳ දුන්නාගෙන බලයට පත් වෙනවා මේ ඔක්කොම දකින්න පුළුවන්. ඒක මනෝමය භාවය. ඒ මනෝ රූප. ඒ රූපය. ඊට පස්සේ අපිට රූප වශයෙන් දකින්න බැරි බ්‍රහ්මත්වයට පත් වෙනවා. දේවත්වයට පත් වෙනවා. අවිඥානදී නිදි ප්‍රත්‍යහාරයක් දැන් තව හුඟක් දේවල් වලම අපිට කත් වෙන්න පුළුවන්. ඒකේ භූතේක් වාද මෙයා දකින්න. මෙයා අරුූප. හැබැයි ඒ බවට පත් වීම සමන් තුන අරුූප වාදයේ දැන් බ්‍රහ්මත්වයට පත් වෙන ගමන් ස්වාමීන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන ඉස්සෙල්ලා ඔක්කොම මිනිසු කරේ මොකද්ද? අර අරුූප ලෝකෙ උපාදානය කරගෙන එතෙන් ගියාම මෙයා කියලා විඤ්ඤාණය කියලා ඇති වෙනවා. නේද? ඔය අරුූප වල ඒක අපි හරියට හිතේ. ලෝක තුනම රාගයක් තියෙන කාම රාග, දීප රාග, අරුත් රාග. රාග කියන වචනේ තේරුම මොකක්ද? අඳු මාත්‍රි. රාග කියන්නේ මාත්‍රි. ලෝක කියන්නේ ශරීරය. තමයි ශරීරගත වෙනවා. හේතු ආමි. එතකොට අර කාම රාග නිසා අපි දැනගට හේතු වෙනවා කෙලින් ඉන්න දරුව මත් වෙලා රූප රාග නිසා කෙලින් ඉන්න දරුව දැනගට හේතු වෙනවා. අරූප රාග නිසා බ්‍රහ්මත්වයට හේතු වෙනවා, දේවත්වයට හේතු වෙනවා, තණ්හා වෙනවා, ගැවෙනවා. ඒකයි රාග. රාග කියන්නේ මත්ති. විතරම මත්කීමක් කියනවා මේ කාම රාග, දුඩාග, රූප රාග, රාග කියන වචනෙම තේරුම කර යම් මත්ති. රාග කියන එක දැන් රාග කියන වචනේ විරුද්ධ වචනකුත් තියෙනවා. මොකද රාග කියන වචනේ විරුද්ධ වචන. ඈ? නාග. දැන් අරහතුන් වහන්සේට කියන්නේ මොකද්ද? නාග. න නා දැන් රාග නාග. නාග තමයි අරහතුන්. උඩ නාග කියන මාර්ගදී වචන තේරුම් ගත්ත අරහතුන් වහන්සේ. අර නොගැවි අර ගැවෙන්න තියෙන එකේ මත් වෙන්න තියෙන එකේ මත් නොවි ගැවෙන්න තියෙන එකේ නොගැවි ඉන්න එක තමයි නාග. රාග කියන එක තමයි ගැවෙන්න තියෙන එකේ ගැවිලා මත් වෙලා නාග. මහා නාග කියන එක නම් ඉතින් මේ අපි සම්මතයෙන් හදාගත්ත බාරේ නම් ඔය සූත්‍ර ධර්ම 100 විතර තියෙනවා. උලාත්පදෝම සූත්‍රය, මහාපත් ආත්පදෝම සූත්‍රය, වාමික සූත්‍රය හැම තැනකම නාග කියන වචනේ අරහතුන් වහන්සේට පාවිච්චි. රූප රාග, මනෝ සංචේතන රූප රාග. නෑ මෙහෙමයි. කාම රාග රූප රාග මන තුනේම යම් මනෝ සංකේතන තියෙනවා. නමුත් අපි රූපී වශයෙන් යම් මනෝ සංකේතන එවගෙන කාය රමණී කීමේ මනෝ සංකේතන ඒක විස්තර කරන්න පුළුවන් ආයේ තුන් මාතක්. මනස පයක් ලැබුණාම හතර පාවිච්චි කරලා විඥාන ආහාර සතෙක් පාවිච්චි කරලා විඥාන ආහාර භූතේ ප්‍රේතේ පාවිච්චි කරලා දෙවි පාවිච්චි කරලා තෝවා විඥාන
රූප ලෝකවලයි අරූප ලෝකවලයි අටවි ආපෝතේජෝ වායවල කල්පස් කියන දෙකයි.
අයිතිය. දැන් මේ රූප ලෝකවල අරූප ලෝකවල අටවි අර අරූප ලෝකවල කියන්නේ පටවි ගතිය. තේජෝ ගතිය, වායෝ ගතිය, තේජෝ ගතිය. එතන ධාතු නැහැ. අපි දැන් රූප ලෝකවල කියන්නේ කාම ලෝකවල කියන්නේ ගති. භව ගති භූත ධාතු තුනක්. තොර දැන් ආපෝ ජීජෝ වායෝ පටවි කියන එක ධාතු වශයෙන් ගන්නත් පුළුවන් භූත වශයෙන් ගන්නත් පුළුවන් ගති හැටියට ගන්නත් පුළුවන් දැන් මිනිහෙක් තුළ තියෙනවා මේ ආපෝ ගතිය තේජෝ ගතිය වායෝ ගතිය පතුල දැන් අර භූතය ගාව කියන්නේ මේ ගතිම දෙවිය ගාව කියන්නේ මේ ගතිම බ්‍රහ්මය ගාව කියන්නේ මේ ගතිම ඒ ගති තමයි උපාදාන ඒක නාම රූප දෙකම තියෙනවා අපිට පෙවුනේ නැතුවට ඒක නාම රූප දෙකම තියෙනවා දැන් අපි මේක හොඳටම නම් කියන්නම් දැන් මෑටියක් ගමුකෝ මේ මෑටියේ තියෙන නාම රූප දෙකම මේ මෑටියේ තියෙන අර ගති ඔක්කොම මේ මෑටියේ පැලවුනාම අලුතෙන් මෑ ගහක් හදලා ඔක්කොම මෑ අලුතෙන් මෑ කරන් හදලා ගහක් හදන්න පුළුවන් නේ ඒ වගේ දැන් පොල්ගේ කියත්නම් අර බීජේ තියෙනවා මේ ගතිය නාම රූප දෙකම නැන්නම් මේක මේ ගතිය දැන් අපිට කිසි කොටලා කන්නත් පුළුවන් මේ හොඳන් අර බීජටි ඕම ඒ නිසා මුටි කියන නාම රූප දෙකම
සෝතාපන්න පුද්ගලයන්ට ඇති කෙලෙස් ප්‍රමාණය විවිධ මට්ටම්වල පවතීද ධම්මෝ සම්දික්ඛෝ වන බව තමන්ට දැනෙන්නේ හෝ තේරුම් යන්නේ කෙසේද?
ඔව් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුල ඇති දැන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයන් 10 දෙනෙක් තුල අර පවතින කෙලෙස් එක ආකාරයේ එකම ස්වરૂපයේ එකම ස්වභාවයේ එකම මට්ටමේ කෙලෙස් නෙමෙයි. ඒ පුද්ගලයාගේ ගති පුරුද්ද, වෘත්ති පුරුද්ද, සංකාර පුරුද්ද නිසා ඒවා වෙනස් වෙනවා. හැබැයි සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා නියත සම්බෝධි පරායනින්ම සතර අපායෙන් මිදුණු පුද්ගලයෙක්. ඒ හැම පුද්ගලයෙකුම කියන පවතින කෙලෙස් සතර අපාගත වෙන කෙලෙස් ඉවරද. ඒ නිසා අයින්කල කෙලෙස් ඉදයි සමානයි. අයින්කලේ මොනවද? ඒ බුද්ධලයා නැවත කිසිම දවසක අර සතර අපාගත වෙන කෙලෙස් ඒ බුද්ධලයා තුල නැවත උපදින්නේ නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බුද්ධලයා දැක්ම විතරයි පිරිසිදු කරගෙන අර දැක්මට අමතරව තියෙන කාමරාග රූපරාග රූපරාම තියෙනවා. හැබැයි ඒ කාමරාග බව දන්නවා, රූපරාග බව දන්නවා, අරූපරාග බව දැක්ක දන්නවා හොඳට තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා ඒ දැක්ම විතරයි යාගේ පිළිසිදු. හැබැයි කාමංගාව තියෙන කෙලෙස් සහ අස්තරිය කෙලෙස් අත්වේක්ෂාඥානෙන් මේ පුත්‍රයාට කියනවා. දැන් සෝතාපන්න ඵලයටපත් වූ පුත්‍රයෝ 10 දෙනෙක් ගත්තොත් ඒ බුද්ධලේ 10 දෙනා අයින් කරපු කෙනෙක් කියලා ඉතිරි කෙනෙක් කොහෙද ඒක සමාන නැහැ. ඒක සමාන වෙන්නේ නැහැ. සමහරවිට බුද්ධලේ තුල රාගය තව තියෙන පුළුවන්, ද්වේෂය නැති වෙන්න පුළුවන්. මානීය මෝහය ටිකක් අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒක මොන ආකාරයකටද කියලා එකපාරට කියන්න බෑ. නමුත් ඒ බුද්ධලේ අතුල තියෙන රාගය, ද්වේෂය, මෝහය එක සමාන වීමක් නම් වෙන්නේ නැහැ. හැබැයි සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා සෝතාපන්න තත්වයේ ජීවත් වන තුරුම ධාති කීයක උපත ලබා ඒ පුද්ගලයා තුළ සතර අපාගත වන පාපයක් ඒ පුද්ගලයා තුළින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි නියත වශයෙන් පංචානන්තරණීය කර්මයක් වෙන්නේ නැහැ. ඒ වගේම සතර අපාගත වෙන කිසිම කර්මයක් ඒ පුද්ගලයා තුළින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගාව කියන පුණ්‍ය ශක්තිය සහ පාප ශක්තිය අනුව තව ජාති කීපයක උපත ලැබලා මේ ඊගාව ඵලයට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක එක පුද්ගලයාට ජීවිත ආකාරයෙන්ම බලපාන්න එකම දෙයක්. දැන් මේ සෝතාපන්න ඵලයට පත් වීම කියන එක සමාජ මිනිස්සු හරියට බොහෝම ඵලවත්යක් හැටියට තේරුම්මා. ඒක ඇත්තට මහා ගැඹුරු බලයක් බල අමාරු දෙයක් එන්නේ නෙමෙයි. දැන් රාගය කියන මේ වැරදි ගතිය වැරදි බව හරි හැටියටම තේරුම් ගන්න. මේක තියෙන වරද. ද්වේෂය කියන මේ ගතිය Tamanට අහිතකර බව එහෙම නැත්නම් වැරදි බව මේක පැවතීමෙන් Taman තුළ හොඳක් යහපතක් සිදු නොවන බව පිළිසිදුවම දකින්න. ඒගොල්ලෝ මෝහය මාන්‍ය සමංගාව තියෙනවා. ඒ සමංගාව තියෙන මේ ගතිය වැරදි බව මේ ගතියෙන් කටයුතු කිරීම වැරදි බව පිළිසිදුව දකින්න. අන්නේ දැක්ම විතරයි සෝතාපන්න ඵලයට පත්‍ය ඒක නිසා මේ රාගය වැරදි දෙයකි, ද්වේෂය වැරදි දෙයකි, මෝහය වැරදි දෙයකි, මේ නිදාසු යැයි නිදාසු යැයි කියන දැක්ම විතරයි සෝතාපන්න ඵලයක් විස්තර ඵලයට පත්‍ය විස්තර. එනිසා ඒ දැක්ම නිසාම ඒ පුද්ගලයා සතර අපාය සතරවන දුකේ වලින් වලින් පාප වලින් මිදින්න ඔන්න හරියටම තුන් පියවරම පහු කරාම අන්න සෝතාපන්න ඵලයට. උට ඕකම තමයි කියන්නේ යකින් ඥාන සංවේදී ඥාන එක දර්ශනයේ සම්පන්න ඔය කියන්නේ ඕක. ඊගාවට
දරු ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වීමෙන් පසුවද අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් තිලක්කන මෙනෙහි කළ යුත්තේ
දුර. මානිය දෙන කම්මත් අනාත්තත්වයට පත් වුණාට පස්සෙත් අනිච්ච දෝෂ වියගති නැති ලෝකයේ උපාදී කියන එක වෙන එක. අරාතුනාන්දේ අන්තිම මොහොත දක්වාම මේ ආනාපාන සතියේ පීඩා කටයුතු කරනවා කියන්නේ ඇහෙන් දකින්නවා තමයි. අනිච්ච දෝෂ වියගති නැති ලෝකයේ උපාදී කිය අවබෝධ කරගත්ත නිසා ඒ රූපේ දැලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. පාපයක් කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ආනාපාන සතිය එහෙම නැත්නම් සතර සතිපට්ඨානයේ කියන එක අරහතුන් වහන්සේ අර සෞපදිසේක නිබ්බාණයෙන් පිරිනිවන් පාන මොහොත තෙක්ම අනුගමනය කළ යුතු සියක්. මේ මොකද අනිසිතෝච විහෙරති නාක්‍ය කිංචි ලෝකේ උපාය. ඒක හරියටම අවබෝධ කරගෙන තියෙන නිසයි අරහත් ඵලයේ විදගෙන පල්තියා ආයි උපාදානය කරගන්නේ නැතිව. කියනවා කියන එක ඕක තමයි මං කියන්නේ. අනිසුතෝච විහෙරති නැති කිංචි ලෝකේ උපාදීය කියන දැන් අරහතුන් වහන්සේ ඇහෙන් බලන්නේ නැද්ද? කණෙන් අහන්නේ නැද්ද? දැන් ඕනේ ලක්ෂණ රූපයක් බැලුවා. ඕනේ ලක්ෂණ රංගෑමක් කෑවා. දැන් ජෝම්ජුරෝ මේක ඔය මේ ප්‍රශ්නේ ඇහුවේ අරහතුන් වහන්සේ ආනාපාන සතියෙන් ඉන්න ඕනේ කියන්නේ මොකද කියලා. දැන් අරහතුන් වහන්සේට එක්ක බුදුහාමුදුරන්ට රජ දෙදෙනින් කොතොල් රජුව හොඳ රසපත් දානය දුන්නා රාජභෝජන. දැන් මේ රාජභෝජනය බුදුහාමුදුරන්ට පිළිගන්නම බුදුහාමුදුරෝ රස කළා එක වැළඳුවා. හැබැයි ඒ රාජභෝජනය හිටත් ඕනේ කියලා සංකාර කළේ නෑ, ඒක ඇල්ලුනේ නෑ, ඒ රාජභෝජනයට ගැටුනේ නෑ, මුලා වුනේ නෑ, ඒකට මානෙන් ඒක ගත්තේ නෑ, ඒක ඕනයි කියන අර මේ සංකාරය කළේ නෑ. ඒකත් අනිශ්චිතෝච විහෙරති නැති කිංචි ලෝකේ උපාදීය කියනලු මේ උපාදානය කර ගැනීමට සුදුස්සයක් නෑ. ඊට පස්සේ දැන් ඒ රජභෝජනය වළඳලා දැන් ඒ රාජභෝජනය ගැන ඉතිවිල්ලක් මාත්‍යක්වත් මුටේව මුත මට්ටම් බලච මාත්‍යක්වත් ඇති කරගත්තේ නැහැ. ඊට පස්සේ දැන් පිළිවිල් ගායනකොට අර දුගී පැලපින් යවහල් දාණයක් ඒ යවහල් දාන්නේ අර රාජභෝජනය හා සමානවම උපේක්ෂාකින් වළඳන්නට පුළුවන්කමක් හැකියාවක් තියෙනවා. එතෙන්දී අනිසිතෝච විහෙරති නැති කිංචි ලෝකේ පරි ඒක අනුබන්න දැන් ඔන්නෝ මෙනෙහි කිරීමයි ආනපාන රස නැතු වෙන මොකක්වත් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ ආනපාන රස කියන්නේ උෂ්ම ගැනීම හෝ පිට කිරීම හෝ නෙමෙයි, බඩ පිම්බීම හැකීම හෝ නෙමෙයි, මේ තමන්ගේ හිතේ ඇති වෙන අර අරුණ අර රාජ භෝජනයි අර යවල් කියන මේ භෝජන දෙක එකක්වත් උපාදානීය කරගත්තේ නැත්නම් එකකටවත් ගැටුනේ නැත්නම් ඇලුනේ නැත්නම් මුලා වුනේ නැත්නම් අන්න එතන අනිච්චිතෝ ච වියද සැකේ දුංජි ලෝකේ උපාදීති අන්න ආනාපාන සතිය ක්‍රියාත්මක වුනේ උපරිමම අරහත්ත්වය කියන්නේ මේ උපරිම ධර්මය අවබෝධ කරගත්තා. මේ උපරිම ධර්මය අනිශ්චිතෝ ච වියරති නච කිංචි ලෝකේ උපාදි.
අර ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගයට පිවිසි පුද්ගලයා පටිච්ච කරන්නේ නැතිද?
පටිච්ච වෙනවා නම් අරහත් ඵලයට පත් වෙනකම් පටිච්ච වෙනවා. අරහතුන් වහන්සේ විතරයි පටිච්ච වෙන්නේ. පටිච්ච. දැන් මානේ පටිච්ච වෙනවා අනාගාමී ඵලයේ. ඒ සකදාගාමි ඵලයටපත් වූ බුද්ධයා යම් පටිච්චේවීමක් වෙනවා සෝතාපන්න ඵලයටපත් වූ බුද්ධයා තුල පටිච්චේවීමක් වෙනවා හැබැයි ඒ පටිච්චවන බව ඔහු දකින්න සංඋපාදවන බව දකින්නවා ඇයි ඒ බුද්ධයා අර ධම්මෝ සංදිස්තිකෝනි දැන් සම් දැකලා ඒකෝර සම් දැක්ක බුද්ධයා පටිච්චේවීමක් දකින්නවා සංඋපන්න වීමක් දකින්නවා මේ සංවර කියන අයාපත් ඵලක් දකින්නවා සංවර වීමෙන් සංචිද වීමෙන් සම්මා වීමෙන් ලැබෙන සුවය විරාමික සුවය තමයි. ඒ දෙකම ලැබෙන පුද්ගලයා තමයි රෝතාපන්න අන්න දැක්මයි පිළිසිදු. ඒකෝර මේ සං දැක්ක තරමටයි සම්ම දැක්කා වූ තරමටයි සම්මාදිච්චයට පත් වූ තරමටයි මේ පුද්ගලයා කියන්නේ. ඒ රෝතාපන්න ඵලයේ පාඩම. අනිත් අංශ
මානේ පිටිච්ච වීමගෙන පොඩි පෙළ
මානිය පටිච්ච දැන් මානියෙන් තමයි පටිච්ච වෙන්නේ මානිය මේක හොඳ මේ ලක්ෂණ රූපය ලක්ෂණ පිය එතන අර අහපන් කණු පිනවීමට නෙමෙයි මන සම්මේ රූප රාගේ ඔය දෙකම එකට යන්නේ මානේ අයින් වීම සමග රූප රාග අයින් මේක හරියක් නැහැ වටිනාක් කමන්නේ නිස්සාරයි අසාරයි කියලා මන්නේක කරන්න පුළුවන් වෙන්නේ අර මානිය පස් අනිපුද්දලයට මේ රූප රාගය තියෙනවා එනිසා මන් බ්‍රහ්ම ධර්මයට පත් වෙන එක දෙවියක් ත්‍රේට පත් වෙන එක අභිඥා ලැබෙන එක හොඳයි වටිනවා කියලා මනින රූප රාග ඒ උදේ බ්‍රහ්ම ත්‍රේට යන්න කල්පනා
කරු ස්වාමීන් වහන්සේ මුසාවාදෙහි අර්ථ ධර්ම නිරුක්ති පහදා දෙයි
මුසාවාද කියන්නේ මිච්ඡාවාද මිච්ඡාවාද කියන්නේ අර අටකංගල මිච්ඡා අර මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා සස මිච්ඡා වායාම මිච්ඡා සමාධි ඔක්කොම මුසාවාද. වාද කියන්නේ ඒ අනුව ක්‍රියාදී. ඒකෝර මුසාවාද කියන්නේ මේ බොරුව විතරක් නෙමෙයි. බොරුව තමයි ගන්න පදපරමාර්ථය. ඒ වගේම මේ පංචින් පද පහේම තියෙන අර්ථ ධර්ම නිරුක්ති කොහොම ගැඹුරුද? එක එක පුද්ගලයාට එක ආකාරයකට අවබෝධ වෙනවා. පදපරම පුද්ගලයාට ඔය ආනාපානසතිය කියන එක, අදිඥානදානා කියන එක, කාමී මිච්ඡාචාරා කියන එක, මුසාවාදා කියන එක, සුරාමයේ මජ්ජපමාදට්ඨානා කියන එක එක ආකාරයකට තේරෙනවා. නමුත් ඒ ආකාරයට නෙමෙයි පුද්ගල පුද්ගලයාට තේරෙන ආකාරයට නෙමෙයි සද්දස්සක පුද්ගලයාට තේරෙන්නේ. ඒ ආකාරයට නෙමෙයි මේක පුද්ගලයාට අවබෝධ ඒ ආකාරයට නෙමෙයි අරහතුන්නාන්දේට අවුලයි. ඒක නිසා මේ සීලය කියන එකත් ඊට පස්සේ අදි සීල. ඊට පස්සේ ආර්යගාමී. ඊට පස්සේ සංවර සීල. මෙහෙම චේතනා සීල. මෙහෙම එන්නේ පිරිසිදු වෙනවා. මේ අර්ථය ධර්මය කොහොම මේ පදපරිදියට ගන්න එක තමයි මුසාවාදයේ කියන්නේ බොරුවක්. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ මුසාවාදයේ මිච්ඡාවාදයේ කියන එක දැන් යමෙක් අපි මේ වගේ වැරදි මිච්ඡාදාසිකු යමෙක් රවට්ටන්නේ යමෙක් අමාරුවේ දාන්නේ යමෙක් මේ අතරමං කරන්නේ අන්න එහෙමනම් මිච්ඡාව දැන් බුදුහාමුදුරුවෝ දැන් බොරු කියනවා කියන එක දැක්කොත් බුදුහාමුදුරුවෝ බොරු කියලා කියනවද නැද්ද කියලා දිනවා දැන් පිටාගෝතුනි කිව්ව දිහින් අරන්නේ ඒක නැති බව බුදුහාමුදුරුවෝ දන්නවා ඒ වගේම අර නන්ද කුමාරයාට කිව්වා මේ ඔය මේ කවුද මේ ජනපද කල්යاني ඕන්නේ නැහැ මම ඔයිට වගේ සියමු නෑ ලක්ෂණ අය දෙන්නම් ඔයලා දෙන්නම් ඒක මුදාවාදයක් නෙමෙයි. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න ඕන මේ යමෙකුට යහපතක් කිරීමේ චේතනාවෙන් යම් යම් අවස්ථාවල අර අඟුලිමාලට කිව්ව මම හිටියා උඹ හිටපන්. ඒ වගේ එමනම් දැන් අද ඔය බඩවරු කියන මොකක් බොරු. නමුත් ඒවා පුජාවාද නෙමෙයි ඒවා සම්භාවාද. පුජාවාද කියන සුද්ධාදී මොකද්ද? සම්භාවාද. සංවලි නිදි නිදාස කර රාගෙන් දැසිය මොයේ නිදි නිදාස කරන නම් ඒක සම්භාවාද. නෑ 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 පන්තිල් කියන එක ඔය පද කරුණු විදියට බුදුහාමුදුරුව එහෙමනම් මහාමායා දේවිය බෝසත්තුමා උපදින කොටත් මේ පන්තිල් අටදී සමාදන් වෙලා හිටියන්නේ. ඉතින් ඉස්සර මහාගම්මත රජු වගේ කාලේ මහාගම්මත රජු විදියට කපුදඟ කොණාගම කාර්ය දීපංකර බුදුහාමුදුරුවන් කාලේ ඒ කාලේ ඉන්නම මහාගම්මත රජුගේ පන්තිල් අද සමාදන් වෙලා. එනිසා මේ සමාදන් වන කිල් බුදුහාමුදුරුවන්ගේ දෙයක් එහෙම මේ බුදුහාමුදුරන්ගේ සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිචික්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවක් සහිත වූ සීලය. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඉතා සම්මතයෙන් පවත්වාගෙන ආපු සියලුම දේවල් අලුත් උබ්බේ අනනුසුතේ ධම්මේසු කියන ආකාරයෙන් අලුත් අර්ථකථනයක්, අලුත් පද නිරුක්තියක් සහිතව ලෝකාට අලුතෙන්ම අර්ථ ධර්ම නිරුක්ති සහිතව පටිසම්භිදා අර්ථයකින් විග්‍රහ කරා. ඒකයි බුද්ධ දේශනාව. නැතුව ඒ පවතින දේ ඒ සම්මතයේ ඒ ආකාරයටම පවත්වාගෙන යෑම බුදුරජාණන්ගේ ක්‍රියාකාරීත්වය නෙමෙයි. අලුතෙන් උපේ අනනුසුතේසු ධම්මේ. ඒ නිසා දැන් පවතින දේ සම්මතය අද බුද්ධාගම කියලා පවතින දේ සම්මතයේ ඒ ආකාරයටම පවත්වාගෙන යන්න නම් බුද්ධ ධර්මයක් අවශ්‍ය නැහැ. ඒ නිසා ආගම් කියන්නේ ඒක සමාජ චාරිත්‍ර වාද. පංචිල් කියන්නේ ඒක සමාජ සම්මත චාරිත්‍ර වාරිත්‍ය සමාජයේ මිනිසුන්ට යහපත්යේ හොඳ ජීවත්. නමුත් නිවන් දකින්නට ඒ සමාජ සම්මතයේ ඒකම ප්‍රමාණවත් නැහැ. අපි ඒ සම්මතයේ තුලින් ඒක කියන පරමාර්ථ ධර්මයේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්පදා සහිතව දකින්න ඕනේ බුදුහාමුදුරන්ගේ කාර්ය, බුදු කෙනෙකුගේ කාර්ය, බුද්ධ ශ්‍රාවකයෙකුගේ කාර්ය මේ පවතින පද පරම අර්ථය තුලින්ම විනිවිද බලා වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති කියන ආකාරයෙන් මේක පරමාර්ථ ධර්මයේ දැකලා ඒ අනුව සමන්ට මේ සංවර පංචිනීම සම්මා කරගන්න සිදු කරන ප්‍රයාමයක්.
ගරු ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගිකයේ සෝවාන් ඵලයට පත්වන්නේ කෙසේදයි පහදා දෙන්න. සෝවාන් මාර්ගිකයේ අනිවාර්යෙන් සෝවාන් ඵලයට පත්වෙනවාද නැතිනම් නැවතත් සංසාරයේ අතරමං වීමට ඉඩ ඇතිද?
සෝවාන් මාර්ගයේ තමයි අපිට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ එහෙම නැත්නම් අර කල්යාණ මිත්‍ර සම්පත්තිය සුතිසද්දතු ශ්‍රවණයෙන් පස්සේ යෝනි මනසිකාරයෙන් ධම්මානුගම ප්‍රතිපදාවේ යෙදීම තමයි මාර්ගය. මාර්ග අංග හතර. එන්ට ඥානියම නේ. දැන් සෝතාපන්න මාර්ගයේදී අපි අර දැක්ම වෙනස් කරගෙන දැක්ම පිළිසිදු කරගන්න ඕනේ සම්මාදිට්ඨියට පත් වෙනවා. සම් දැකලා සම්ම දක්ඛාතාව වෙලා සම්මාදිට්ඨියට පත් වෙනවා. දැන් සම් දැකීම තමයි ධම්මෝ සම්දිච්චකෝ වීම තමයි පළවෙනි පත් කියවස්. දැන් සම් දැකගත්ත පුද්ගලයේ පමණයි සෝතාපන්න මාර්ගයට පත් වෙනවා. සද්දශ පිළිපුත්තානි. හේතරයා සම් දැකගත්ත නිසා ඒ පුද්ගලයා සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයා නියත වශයෙන්ම මරණ මොහොතේ හෝ ඊට පෙර මොහොතක හෝ අදුම අධයෙන් සෝතාපන්න ඵලයට පත්කේ නයි මිය යන්නේ. මේකට උදාහරණයක් දීලා කියනවා සුත්තකේ අපි සංගක දැස්ව පුද්ගලයේ දැන් ගමේ ගොඩෙන් නැබයි. නැතුව ඒ පුද්ගලයා ගමේ යහ කිනෝද දැකලායි ගමට බයි. දැන් ගමට බෑ. දැන් ගමට අඩි කීපයක් හරි බෑවා කියන පුද්ගලයේ දැන් ඒ පුද්ගලයාගේ ඉඩක්කේ ආපහු ගිහින් ගමේ මෙගොඩට එන්නද ඒගොඩට යන්නේ. අර ඕග ආවහම ඒ ඕග සියලුම දේවල් උපකාර කරගන්නේ ඒගොඩට යන්නේ. දැන් ගංගේ භාගයක් තුනෙන් එකක් විතර ගිහිලා තියෙන මිනිහේ ඊටවත් ආපහු ගොරන්නේ නැහැ කොහොම හරි ඒගොල්ලොන්ටම තමයි පිළන්. අර ඕක අර කිනුල්ල අර දියලුලිපත් කොහොම හරි පර මේ තරණය කරලා ඒගොල්ලොන්ටම යනවා. එනිසා මේ සෝතාපන්න මාර්ගයේට පත් වූ සද්දස්ස කුලපුත්තස්ස වූ ධම්මෝ සංදිච්චිකෝ වූ පුද්ගලයා නියත වශයෙන්ම මේ මිනිස් ජීවිත කාලය තුළදී මරණයට මොහොතකට වූ පෙර සෝතාපන්න ඵලයේ පත්වෙලායි මරණයට පත්වෙන කියන එක ත්‍රිපිටකයේ සංක්ෂිප්තව පැහැදිලිවම තියෙනවා. ඒක නිසා මේ සෝතාපන්න මාර්ගයට හැබැයි සංදිච්චිකෝ වෙන්න උපසම්පදා වෙන්න සං පහදා ඉවත් කරන්න දැනගන්න. නැතුව බෑ. ධම්මෝ සංදිච්චිකෝ සම්ම ඩක්කාදා සම්මාදිට්ඨිය කියන මේ තුන පියවර. මොන මාජින් එකකට වඩා දැන් ගඟ තරණය කිරීම තමයි මේක උදාහරණ. ගඟක් තියෙනවා. මේක බැරියද? බොටන එක. මේක තරණය කිරීම තමයි අමාරු. ගඟට ගඟතාවට ගිහිල්ලා දැන් අපි ධර්මය දන්නවා කියන්නේ දැනගත්තා කියන්නේ ධර්මය අහගත්තා කියන්නේ පටිච්චසම් උපාද ධර්මයේ හෝ චතුරාර්ය ධර්මයේ හෝ නිර්වාණයෙන්ද පිටිකරපද අර ගඟතාවට යන්නේ මුච. ගඟ දැක්කා. ගඟ දැකීම නිවන ධම්ම සංකීර්තිකෝ නෙමෙයි. ඊට පස්සේ ගඟට බහින්න ඕන. ගඟට අඩිය පළමු අඩිය තියන්න ඕන. අදිස්ත්‍යානයක් ඇති කරගන්න. උටාන වීදී. එතකොට ඒ ගඟට බැහිමත් ගඟ තරණය කිරීමත් ගඟ අඩියෙන් අඩිය යාමත් තමයි මාර්ගය. එතකොට ගඟේ මේ කෙළවලින් නම් අර කෙළවලටම මාර්ගය. ගඟේ එහා පැත්තේ ගිහිල්ලා එහා පැත්තේ අල්ලා ගැනීම එක අඩිය කියලා ගහ ගන්නක් හරි අල්ලගෙන එතන ඉඳ ගැනීම අන්න ඵල ඥාන පහල. දැන් යනකොට එහෙම ඵල ඥාන නැහැ. සෝතාපන්න මාර්ගයේ ගමන් කරනකොට එහෙම ඵල ඥාන එන්නේ නැහැ. එතන තියෙන්නේ මාර්ගය. එහා පැත්තේ ගිහිල්ලා ගඟේ කිව්වේ එහා පැත්තේ ඉඳලා ප්‍රබුද්ධලේ දැන් ගඟා බහු බලන්න. අන්න තේරෙනවා දැන් තමන් අර ප්‍රත්‍යක්ෂය. මං පෞද්ගලයේ මෙච්චර අමාරු ගඟක්. ඒක නිසා මේ මාර්ගයයි ඵලයයි දැන් හැබැයි මාර්ගය අවනාන කිරීමයි ඵලයටපත් වීම අතර වෙනසකුත් ඒක වෙනසක් නෑ. අන්තිම අඩිය කියලා අතන ගහක් කල්ල ගන්න හත්තා එතනදී එක කරේ සම්පති එතන කයෝ
ඒ කුංජි ස්වාමීන් වහන්සේ අපිට සියම් කාල සීමා දක්වන්නේ මාර්ගය තුලදී.
මාර්ගය තුලදී තමයි කාල සීමාවක් ගත වෙන්නේ. මාර්ගය තුලදී ඒ කාල සීමාව ගත වෙනවමයි. දැන් අපි අර ගමේ හතිදාගෙන ගොඩට පීනුව මිනිහ ටිකක් කල් හැටි හරි නෝන්නේ ඈ දැන් මාන්ති ඉතින් සමහර බුද්ධලෝ නම් ගඟවල හතර මේකටම පීනන්නත් පුළුවන්. නමුත් අර අපි මේ අරහත් බුද්ධත්වයට පත් වෙන පුද්ගලයෝ අර තියෙන පුණ්‍ය ශක්තිය අනුව අර මාන්ති අනුව අර හැටි තියෙන අනුව සමහර විට ජාති 10ක් 15ක් ඇති අය ඉන්නවා. ඒ කියන්නේ පුණ්‍ය ශක්තිය සහ පාප ශක්තිය මත. පුණ්‍ය පාප පයින් නැත් කරන්නේ නැත්නම් ඒක ගෙවන්නේ. ඒ ගෙවීම අනුව තමයි අර විසාගාව අටකරයක් සෝදාපන්න පරි නැවති ජාති උඩාපන්න උපදිනවා. ජනවදම 14 වට. මෙයා පිටිකේ තියෙන දේ. ඔව් ඒක විද්‍යානුව සතිය අනුව සමාධිය අනුව ප්‍රඥාව අනුව බල අනුව තමයි
කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කුඩා ළමයේ මේ දේවල් තේරුම්ගෙන සෝතාපන්න මගයට පැමිණෙන්නේ කෙසේද? ඔවුන්ට එය කියා දෙන්නේ කෙසේ?
ඒක කර්ම හතරක් සංගය අතිරූපදේක වාසෝච පුබ්බේකගත පුණ්‍යතා අත්ථ සම්මා පංචීච අරිය සත්‍යාන දත්. ඔය කර්ම හතර අනුව අවුරුදු 7කට පස්සේ දැන් අටවුරුදු තමයි මේ දැන් මේ සත්‍වස කියන එකේ තේරුම මේක අපි මේ අවුරුදු 7 කියන එක නෙමෙයි මෙතන සත් කියන එකේ තේරුම සත්‍ය. ඒ සත්‍ය අවබෝධ කරගත්තේ ඇයි වාර්ෂික අන්නේ එතන සත්‍වස. දැන් සත්‍ත්‍ය වගේ මේ සත්‍වස කියන්නේ දැන් ඉශාකාවත් තව හැංගෙනේක සත්‍වස කියන්නේ පදවරම නේද? නමුත් මේක මේ අවුරුදු 7 කියලා අපි හදාත් හිතන අවුරුදු මේ 365 දවස් 7ක් එහෙම නෙමෙයි. මේකේ අර්ථය මාර්ග දීභාෂාවේ සත්‍ය කියන්නේ සත්‍ය. හේතුඵල ධර්මයේ යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වයස. ඒ වයසට ආවම අර සෝදාපන්න ඵලයට පත් වෙනවා.
ඒ වයසට
ඔය ඒ වයස දැන් මේ අවුරුදු හතක් තිබුණ නැහැ බුද්ධ ධර්ම. එහෙම එකක් තිබුණේ.
ගරු ස්වාමීන් වහන්සේ කාර්ය මෛත්‍රී භාවනාව වඩන්නේ කෙසේදයි
ඒකකින් ඡායක කරන්න අවශ්‍ය නැහැ. ආර්ය මෛත්‍රී භාවනාව කියන්නේ අපි හැම කෙනෙකුටම සම මෙත වතු ගන්න ඕනේ. කාව අඩි අඩි කරලා වෙනස් කරලා මේ මෛත්‍රී වතු ගන්න ඕනේ. මේ මෛත්‍රී චිත තමා තුළ සබ්බේ පාණා සබ්බේ භූතා සබ්බේ සත්තා බවන්තු සිතිතාවෙන් දුක්. ඒ කියන්නේ කාටවත් විශේෂයක් මම නිදුක් ප්‍රමාණ රෝගියන් මා මගේ අම්මා තාත්තා කියලා අතතර ගමන් හිතුව ගමන් මොකද වෙන්නේ මගේ විරුද්ධකාරය මගේ මුත්‍ය අර අපි විශේෂම මෛත්‍යයක් අරම මෛත්‍යයක් නෙමෙයි අසම මෛත්‍යයක් වෙන් කළා මට මුලින් මම කියන්නේ මේ කූඩවල මෛත්‍රී කිරීමක් එතන නැහැ එතන කියන්නේ මේ සංසාරේ හැම කූඩුවක්ම අදාගෙන ඉන්නේ මිනිස්සුක් වෙනවා ඒ නිසා හැම කෙනෙකුටම අපේ හිතේ ඇති වූ ද්වේෂය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව අයින් කරලා මෙච්චිත පතිරුවන මෛත්‍යයක් පරම මෛත්‍ය ආර්ය මෛත්‍ය කියන එක එන්නා හොඳට තේරුම් ගන්න ඕනේ තමන් හිතේ ඇති වූ චේතනාව පිළිසිදු තරමටයි උද්ගලයන්ව විවිධ විෂම විදියට වෙන් කිරීම නොකළ සමමෙත පැතිර වූ තරමටයි පරම මෛත්‍ය ආර්ය මෛත්‍ය ඒ සඳහා කර්මස්ථාන පුත්වල කියලා කියනවා ඒව පාවිච්චි
කරන්න. ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී ඇවසුණු ලැබුවා ඔබහට අවුරුදු 7, 10, 15 ජාතසෝතාපන්න දරුවන් හමු වූ බවක් ඔවුන් තවම මේ බව දන්නේ නැති බවක් ඔබ වහන්සේ එලෙස පවසන්නේ ඔවුන්ගේ නාම ගොත ලෙස බැලීමෙන්ද නැතිනම් වෙනත් ක්‍රමයකින්
ඒක ඉතින් තේරුම් ගන්න පුළුවන් මේ ළමින්ගේ ඇසිරීම අනුව කතාව අනුව ක්‍රියාකාරකම් අනුව සහ ඒ ළමින්ගේ යම් යම් ඇසිරීම් රටාවන් අනුව තේරුම් ගන්න ගල්විසිදු දැක්මක් කියන බව ජාතෝතාපන්න බව අනිපාර මේ යුගයේ දැන් අර ගෞතම බුදුජානන් වහන්සේගේ කාලේ බොහෝ අය ජාතෝතාපන්න වෙලා සෝතාපන්න ඵලයට පත් වෙලා දෙවියන් හැටියට නොයෙකුත් තැන්වල බොහෝ අය දේවත්වයේ ඉපදුනේ. ඒ දේවත්වයේ ඉපදුණු අය මේ ධර්මයේ මතුවන යුගයේ කල්කියාම දැනගෙන මේ ධර්මයේ මතුවන යුගයට ඒ සෝතාපන්න ඵලයට පත් වූ දිවාදී සෝතාපන්න අය සියලුම දෙනා අද නැවතත් බොහෝ අය අද මේ මිනිසුන් නැතිවම නැති ළමයින් නැතිද නොයෙක් වයසේ අයින් දැන් සමහරට අවුරුදු 3 එක්කෙනෙක් දෙන්නේ සම්මා අවුරුදු 6 නැති ඉවරක් ඉන්නවා ඒ වගේම අවුරුදු 20, 18 ඒ වගේ සමහර 30 වෙන අය ඒක තාමත් ඒ අය දන්නේ හැබැයි ඒ අය දැනගෙන නැහැ. නමුත් මේ ධර්මය අහගත්ත ගමන්ම එයාට එක පාටාර ඥානයක් තියෙනවා. ඊගාව බලයට යන්නට එයාට අවශ්‍ය ඒ මේ ධර්ම අවබෝධය පිටපස්සට අතීතයේ එක පාටේ වලන්ට මතින්. අර ඉය පෑවුව ගමන් නේද මල පිපෙන්නා වගේ ඊළඟට අර ජාතසෝතාපන්න ගති ලක්ෂණ මතුවෙලා එක පාටේ විවිධීමක් ඇති වෙලා අර ඥානයක් වෙලා මේ ධර්ම මාර්ගයට එයා කිසි දවසක අර අධර්ම මාර්ගය යන්නේ ධර්මයේ එක වචනයක් කියවපු ගමන් මුළු අතීතයේම දැන් සමහරට අවුරුදු ඔය 8, 10 ඇයට මේ ධර්මය ආපු ගමන්ම එක පාට තමයි මනසාවදී ඇක්ටිවේට් වෙනවා මේ ධර්මයට එන එක තේරෙනවා මේ කාර්යය ඔව් එමය ධර්මය වන්නේ නෝ අනුහම් තමයි ඒක එක පාට මේක මනස පිළිබිලා අවදි වෙලා මේ ක්‍රියාත්මක වෙලා මේ අරිණේ නම් අපි ඉස්සරහ මෙහෙම කළා මෙහෙම ඇහුවා මෙහෙම දැනගත්ත දේරුම් ගත්ත කියලා ඒක ඉතින් දැන් මේ ධර්මයක් තිබුණේ නැහැනේ 2007 වෙනකම් මේ ධර්මයක් තිබුණේ මේ ධර්මය අහන්න තිබුණේ ඒ ධර්මයේ දැන් අපිට උග ජාතිලෝ දාපන්න කෙනෙක් ඉපදුනා 2009 ජීවිතේ විතර ඉපදුනා කියන මේ ධර්මයක් අහන්නම තිබුණේ ඇහුවේ නැන්නම් ඒ පුද්ගලයා ඉපදුනේ ජාතිලෝ දාපන්න මැරුණේ ජාතිලෝ දාපන්න හැබැයි ධර්මයක් අහන්න තිබුණේ නැහැ. අර ඥාන ඇක්ටිවේට් වෙන්නේ නැහැ. ඒකින්ද ආයතනයක් තිබුණා ආය මිනිස්සුෝ ඉපදිනවා ජාතිලෝ දාපන්න. ඒ පුද්ගලයාට අන්න ධර්මය අහන්න ලැබුණු ගමන් එක පාටම මනස ක්‍රියාත්මක වෙලා ඇක්ටිවේට් වෙලා ධර්ම මාර්ගයට ප්‍රමාණයට අනුව. ඒක තමයි බුද්ධ දේශනාව විස්තර කරන්නේ. කොහොමද ඉන්නේ පුද්ගලයේ ධර්මාර්ගයේ පැමිණි විදිහ. ඒකට ඔය මාර්ගදී අත්සන්ජය ගැනීම අබුද
ටිකට අවශ්‍යයි. ක්‍රමයෙන් ක්‍රමානුකූලව තමුන්ගේ අතීතයේ ජීවන්ව අත්සන්.
මේක සංසාරයේ අහපු දේවල් ක්‍රමක්‍රමයෙන් එක වචනින් දෙකෙන් ආයි අහු. යන කොරමේ වචන අතීතයේ තාල කියන මේ තේරුම් ගන්න කියන මේ කාර්යයෙන් එක පාටක්. එක පාටක් තමයි තමයි මනර යෝනිසෝ මනිකාරයෙන් කටයුතු කරන්න බලපටන්. අපයන් දීගම්ව අසුනන්තෝ නම්ව බතුනන්තෝ ඒක ඒක නිතරම කිය. මේ දීගම්ව කියන්නේ දිගුස් මේව නෙමෙයි දීර්ඝ සංකාරය අපි අහපු ධර්මයේ ඒ අහලා අපි තේරුම් ගත්ත ධර්මයේ එක පාටක් මතක් වෙනවා ආශ්‍රය කරගන්න. යනු අර ආනාපානසතිය දීදුන ආයනුගත කාය ගායන වර්ධනාව සිටි මේ ප්‍රශ්න ටික අහලා ඉන්නවා.
ගරු ස්වාමීන් වහන්ස, විවාහක කිහිපින්වතුන්ට සෝතාපන්න ඵලයට පත්වීම සඳහා ධර්මචර්යයක සීලය රැකීම අත්‍යවශ්‍ය කාරණයක් යන්න කරුණාකර පහදා
දෙන්න.
විවාහක කිහිපින්වතුන්ට සෝතාපන්න ඵලයට පත්වීම සඳහා බ්‍රහ්මචර්යයක සීලය රැකීම අත්‍යවශ්‍ය කාරණයක්.
නෑ. මං කියන්නේ සෝතාපන්න ඵලයට පත්ුණත්, සකදාගාමි ඵලයට පත්ුණත් ඒ බුද්ධලයා තුල කාමරාග තියෙනවා. දැන් විසාකාව සෝතාපන්න ඵලයට පත්ුණාට පස්සේ දරුවෝ 16 දෙනෙක් ඒ වගේම අර මොනවැද්දගේ භාර්යාව හැටියට සෝතාපන්න ඵලයට පත්තු අර සිටු කුමරිය දරුවෝ 9 දෙනෙක් මේ අද ඔදල ඔක්කොම කරේ. ඉතින් ඒක නිසා දැන් මේ දීගදර ජීවත් වෙන්නට සෝතාපන්න ඵලයටපත් වීම, සකදාගාමි ඵලයටපත් වීම, අනාගාමි ඵලයටපත් වීමත් බාධකයක්. අර රූපරාග තියෙන. එල්ලා දීගදර ඉන්නේ. හැබැයි අරහත් ඵලයටපත් වුණාට පස්සේ නම් මේ කාමරාග රූපරාග අරූපරාග නැති නිසා දීගදර කුසිතේත්ම තවත් හතකට වැඩි ඉන්නේ. අර මහත්ය මොකද ඇහුව ප්‍රශ්න කියන්නේ කියලා? ඔව්. භාවනාව කිසිදේ බුදුහාමුදුරුවෝ භාවනාව කිව්වා. හැබැයි සීල සමාධි ප්‍රඥා තුනෙන්ම භාවනාව අද ඔය සම්මත විදියට භාවනාව කියන ප්‍රාණියාම භාවනාව බුදුහාමුදුරුවෝ දීර්ඝා කළා, පරිද්දා කළා, බැහැර කළා, ප්‍රතික්ෂේප කළා. ඒක තියෙනවා මොග්ගල්ලාන ගෝපකෝ මොග්ගල්ලාන සූත්‍රයේ, අරිත්ත සූත්‍රයේ, තව සූත්‍ර ධර්ම කේවඩ සූත්‍රයේ, බොහොම සූත්‍ර ධර්ම වල බුදුහාමුදුරුවෝ විචා කළා, පරිත්‍යාග කළා. අද ඔය භාවනා මධ්‍යස්ථාන ලංකාවේ තියෙන සියලුම දේවල් වල භාවනා මධ්‍යස්ථාන වල කර මේ ප්‍රාණ්‍යාන භාවන හැබැයි එක යම් යහපතක් කියනවා මේ ධර්මයේ නැති අභිද්‍යෝත්පාද කාලය. ඒක බ්‍රහ්මත්වයට පත්වන්නට එහෙම නැත්නම් රාගය ද්වේෂයට තුනී කරගන්නට යහපත් වෙනවා. නමුත් මේ නිවන් දකින්නට නම් ඔය කියන භාවනා ක්‍රමය, ඔය සම්මත භාවනා ක්‍රමය, ඔය ප්‍රාණයාම භාවනා ක්‍රමය කිසි දෙයක්ම ගැළපෙන දෙයක් නෙවෙයි බව තේරුම් ගන්න. ඔව්, සම්මාදිට්ඨි සූත්‍රයේම තියෙන භාවනාවක් නෙවෙයි. ඔය කියන සීල සමාධි ප්‍රඥා වැඩි. දැන් සීල සමාධි ප්‍රඥා කියන්නේ භාවනාව කියන එකට වඩා හොඳක් වෙනවා. සංවර සංජීවීම සම්මා. එහෙම ගත්තාම හරි.
ගරු ස්වාමීන් වහන්ස, මා රජයේ රැකියාවක නියුතු අයෙකි. මා හැකි විටම ඔබ වහන්සේගේ ධර්මදේශනාවලට සවන් දී පොත්පත් බලා යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වීමට උත්සාහ දරන්නෙමි. මට තිබෙන ප්‍රශ්නය ආයතනයේදී මා නොකළ වැරදි හා සම්බන්ධ කර මා වැරදිකරු කිරීමත් මට නොඑක අය සම්බන්ධ කර මගේ චරිතයට අපහාස කිරීමක්. මේ සියල්ල මා ධර්මානුකූලව ඉතා ඔවුන්ට සමග ගැටීමට නොයා ඔවුන්ට අනුකම්පා කර ඉවසා සිටිනවා. නමුත් මා සුතර පුජ්ජලයෙක් බැවින් ඉවසා සිටීමට නොහැකි සත්‍යයට සමහර විට පත් වෙනවා. එම නිසා ඔබ වහන්සේ මෙයින් මා නිදහස්
කරන මේකට මුලින්ම මුලව පළවෙනිම හේතුව මානි. මම දිහා අරමිනුත් මෙහෙමයි බලන්නේ. මට අරමිනුත් මෙහෙමයි කියන්නේ. මට මං අන්න මාරි. දැන් මේක දැන් සත්‍ය වශයෙන්ම තමන්ගේ හැසිරීම යහපත් නම් තමන්ගේ කල්පියාව යහපත් නම්
තමන්ට ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් ලැබෙනවා. අනේ මිනිස්සු කියන දේවල් අපිට කටවහන්න බෑ. නමුත් අපි ඒ කියන දේවල් වලට සැලෙන්නේ නැතුව ඒ කියන දේවල් වලට වැරදිසේ මනින්නේ නැතුව මේ මානිය කියන එක තමයි උත්තරේ. මට මිනිස්සු බනින්න. මට මාගෙන මිනිස්සු කතා කරයි වැරදිදේ කතා කරයි. වැරදිදේ සිතයි. ඉතින් වැරදිදේ හිතන්නත් වැරදිදේ කතා කරන්නත් වැරදිදේ තමන් ක්‍රියා කළොත් අමාරුයි. ඉතින් ඒක නිසා නමුකෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ මානිය කියන එක කියනකන් මෝහය කියන එක කියනකන් අපිට කොහොම වැරදි මැනීමක් ඒ වැරදි මැනීම සමාජ තුළයි ඇති. දැන් සමාජයේ අනික් මිනිස්සු ඔන්න අපිටම කොහාරයාලි දෙන්නේ සින්නාරි සුත්තා වඩා කරන කොට අර තුන්නේ කියනවා අර මාගේ 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 නේ කතා කරන්නේ. ඔය මාගේ නම කතා කරන්නේ පොඩ්ඩක් විතර වචනයක් අහුනාම මට ගැහෙනවා. මේක අර වැරදි මේකට කියනවා අංගාවිත අන්න ඒක අංගාව එන්න විචිකිච්ඡතාවය කියන්නේ අර විඥානයේ චිත්තේ කිලුතු කැමැත්ත. අර අනිත් මිනිස් කියන්නේ මට. මේක ඇත්ත වශයෙන්ම මේ තමන් තුළ ඉවදා ගුමසා සැනසීමක් ලබා ගැනීමට නොදන්නා කම. එනිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන තමන් පිරිසිදු නම් තමන්ගේ චේතනාව පිරිසිදු නම් අනිත් මිනිස්සු වගේ ඕන එකක් කියුවා. අපි මොකද? අනිත් මිනිස්සු කොච්චර කෑගෙවුවත් බැන්නත් කෑගෙවුවත් අපිට කමන්නේ. දැන් මේ බලන්නකො ජම්බුද්දීපයේ පිළිබඳව පොතන් ලිව්වා කියලා වදගන්නේ කොහොමද? ලංකාවේ මිනිස්සු මේ රූපවාහිනී වල අරලා නිස්සෙප් වෙන බලද කියන්නේ අපිට බල්ල කන් දිගට කන් දෙක වෙනවා. අපි මේ එක අන්තිම මාත්‍රයක් අපිට ගණන් ගන්න අවශ්‍යතාවය නෑ. ඇත්ත පරම සත්‍ය තර්ක කරලා බැහැර කරන්න බෑ. ජය ගන්න දෙයක් උතන ඇත්තේ නෑ. පරාජය වෙන දෙයක් ඇත්තේ නෑ. අපි උනාට ඒ මිනිසුන්ට අදහස් කියන්න අයිතියක් තියෙනවා සියලු සියයක්. ඒ මිනිසුන්ට අයිතියක් තියෙනවා සියලු සියයක් මරණටත් ඉන්නවා මේ ඇවිල්ලා මේ කරන්න ආපුවාත් ඉන්නවා. මම කියනවා. මේක ගැනම බලන්න අහන්න ආපුවාත් ඉන්නවා. ඒකට අපි අනුකම්පාවෙන් එහෙට කියන්නේ අපි මේක මේ තර්ක කරලා ජය ගන්න හෝ තර්ක කරලා අනුන්ව පරාජය කරන්න හෝ අනුන්ට නිග්‍රහ කරන්න හෝ කරපු දෙයක් එකක් නෙමෙයි. ඒක නිසා පුළුවන් අය මේක තමන් හොඳට ඉවසලා විමසලා ගිහිල්ල බලලා ඇත්තනම් පිළිගන්න නැත්තනම් මේක බැහැර කරන්න. බැහැර කළාට අපි එහෙම කිසි දෙයක්ම පාඩුවක්ම වෛද්‍යයක් තරහ ස්තෝරයක් ඊර්ෂ්‍යාවක් නැහැ. ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා මේක ඒක අපි පිළිගන්න. ඒක නිසා ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා මේ ලංකාවේ මානසික නිදහසක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඕන අදහසක් කියන්නේ ඒක අපි ඉවරයි. අපි ඉවරයි. අපි බලන්න ඕන මේක සොයා නොබලා එකපාරට තමන්ගේ මතයට විරුද්ධ වූ තරමට පුරණ වෙලා මේ සංනිවේදන මාර්ගවලින් කෑගැහිම අර බල්ල පුරනවා වගේ තමයි කන්නේ. ඒක ඉවරයි. අපි ගණන් ගන්න හොඳ නැහැ මේ බල්ල පුරවට සමාවෙන්න ඕන. නමුත් මේකට උපමාව මේ හොඳට තේරුම් ගන්න ඕන අපි. මේවට කම්පා වෙන්න ඕනේ. ඉතින් ඕන උපේක්ෂා සිටි ඒ පුත්‍රයන්ගේ අවශ්‍යතාවය ඒ පුත්‍රයන්ගේ මතය අපි ඉවසන්නේ.
ගරු ස්වාමීන් වහන්ස 2012 අගෝස්තු වන විට ලෝකයේ තුල විවිධ විහාසයන් සිදුවීම ආරම්භ වන බව ඔබ වහන්සේ යම් විදියකින් අදහස් දක්වනවා. ඒ පිළිබඳව එවැනි අදහස් දක්වීමට හේතුව නිබුරුනම් ගහයාගේ ක්‍රියාකාරීත්වයද නැතිනම් ඔබ වහන්සේ අනාගතයේ දකින සමවේදයකින්ද?
ඒක මේ රාග දේශ මොහ කියන කෙලෙස් ගති ස්වභාව ධර්මයේ දරන්න බැරි තරමට එහෙම නැත්නම් රතු විය ඉක්මවා රාග දේශ මොහ ශක්තිය ඇක්ටිවේට් වීම නැත්නම් ක්‍රියාත්මක වීම නිසා ස්වභාව ධර්මයේ විපරීත වීම ආපෝ තේජෝ වායෝ පඨවි ශක්ති ප්‍රමණය වීම සීමාවක් නැතුව කල් විනාශයක් බවට පත් ඒක වෙනකොට තුනේ යම් නොයෙක් ආකාරයකින් යුක්තව මේක භූමි කම්පා සුනාමි ජලගැලසු නියඟ ෆයිජන් විෂ රෝග ඒ වගේම ඔය විෂ පිරණ සෝලා ස්ටෝන් ඒ වගේම තව නොයෙකුත් ආකාරයකට එන්න පුළුවන් ග්‍රහ මාරු ග්‍රහ දැන් ග්‍රහ මාරු බොහොම දඩයි ඒ ග්‍රහ මාරු කිනේවැන්න කොටද ඒ නිසා ග්‍රහ වෙනගෙන ඒ නක්ෂත්‍රකාරයෝ ලකිනේ නම් මේ බුද්ධ දේශනාවට අනුව පේන්නේ රාගය, ද්වේෂය, මෝහය ස්වභාව ධර්මයන්ට දරන්න බැරි තරමට කීපයි. දැන් මේක දැන් උද්ගලයෝ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනකොට විෂ කිරණ ආපෝ තේජෝ වායෝ පටිවි කියන අතර විනාශ කරන පිළිතුරු කරන කිරණ ශක්තියක් නිකුත් කරනවා. තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, රාගයෙන් මානෙන් බැරි. එතකොට හැබැයි ඒ මේ භ්‍රමණය වීමත් සමග ආපෝ තේජෝ වායෝ පටිවි චක්‍රීකරණය වීමත් සමග ඒ විෂ කිරණ මතේපත් කරන්නට ඒ වෙනම ප්‍රතිචක්‍රීකරණය කරන්නට ශක්තියක් ස්වභාව ධර්මයෙන්ම දීලා තියෙනවා. හැබැයි ඒ ශක්තිය ප්‍රතිචක්‍රීකරණ ශක්තිය එක මොහොතකට එක යම් සීමාවක් පමණයි දක්වා. ඒ සීමාව පැන්න ගමන්ම වෙන්නේ අර භ්‍රමණය වීමේ වේගය වැඩි වෙලා දැන් හට ගැටයක් හැදෙනවා කියන්නේ තෝකමයි. ඒ පුද්ගලයා එහෙම නැත්නම් ඒ ස්වභාව ධර්මය ආයතික රටාව කඩා බිඳවයි. ධර්ම යුගයක් යහපත් යුගයක් මේ මනසෙන් කටයුතු කරන ස්වභාව ධර්මයේ ගැළපෙන දේ කටයුතු කරන යුගයක් ඇති වෙනවා. සංවර්ධන යුගයේ ඉවර වෙලා සම්මා යුගයක් මාති
වෙනවා. ගරු ස්වාමින් වහන්සේ කල්ප 91කට රැස් කළ කර්ම බීජ විඥානයේ තැන්පත්ව ඇති බව ඔබ වහන්සේ දේශනා කළසේක. එය කර්ම කෝෂයේ ධාරිතාවයද එසේ නැතිනම් 91ක් නම් සංඛ්‍යාවක් පැවතීමේ විශේෂ තේරුමක් තිබේද?
ඔව් ඒක බ්‍රහ්මාය සූත්‍රය කියලා සිද්ධාගේ මජ්ක්‍ධිමනිකාය සූත්‍රයක් තියෙනවා. මේකේ බුදුහාමුදුරුව විශේෂයෙන් ප්‍රකාශ කළා කියලා ඒක බුද්ධාගමට දැක්ක දෙයක්. යම් කිසි කර්ම ශක්තියක්, විඥාන ශක්තියක්, යම් ගතියක් කර්ම 91ක් පවතින 92 වෙනි කල්පයේදී ඒක පවතින්නේ නැහැ. ඒක අහෝසි ධර්මයක් ඇටියෙද ඉවත්. ඒ නිසා යම්කිසි මේ අපරාපරිය ධර්මයක්, ඒ කියන්නේ නැවත නැවත සංතෘප්ත ප්‍රත්‍යයෙන් හෝ අපරාපරිය ප්‍රත්‍යයෙන් ඵල විපාක දෙනකොට ඒ කරපු කර්මයේ බලවත් නම් 91ක් යනකම් විතරයි ඵල දෙන්නේ. 92 වෙනි කල්පයේදී ඒක අහෝසි ධර්මයක් වත්. ඒවා පුණ්‍ය කර්ම, කුසල කර්ම, පාප කර්ම, අකුසල කර්ම හතරටම අගයි.
ගරු ස්වාමීන් වහන්ස, නිවන යනු කුමක්දයි අනුමාන වශයෙන් දැනගැනීමට මෙම ප්‍රශ්නය අසමි. නිවන් ඵලයේද ඇතිවන රාග, ද්වේෂ, මෝහ එකින් එක නැති කරමින් වාසය කළ යුග නැතිනම් නිවන් ලැබීමෙන් පසුව රාග, ද්වේෂ, මෝහ ඇතිවීම සහමුලින්ම නැති වී යනවාද?
ප්‍රශ්නේ ටිකක් නිවන කියන වචනේම නිබ්බාන. නිබ්බාන කියන වචනේ ගත්තොත් මාර්ගී වචනේ හරියටම නිවන කියන එකත් වාන කියන එකත් බාන කියන එකත් හරි. බාන කියන්නේ බැම්. අපි මේ සංසාරයට යලියෙන් උපදින්නට බැමි තුනකින් යන්නිලා තියෙනවා. ඒ අපිව සතරට ඈඳුව බැමි තුන තමයි ප්‍රිය දෙයට ඇලෙන රාග බැම්. අප්‍රිය දෙයට ගැටෙන ද්වේෂ බැම්. ප්‍රිය අප්‍රිය දෙක අතර මුලාවන මාන බැම. මේ බැමි තුන අපේ හිතේ ඇති වෙච්ච බැමි. ඒක ලෝකෙම නෑ. ඒකෝර මේ බැමි තුන අපි තේරුම් අරගෙන දැකලා මේ සංසාරයේ බැඳිච්ච බැමි තුන දැකලා අන්න ධම්මෝ සම්පිටු. අන්න බැමි තුන සම්බන්ධයේ ඇති වෙන බැමි තුන. මේ බැමි තුන තමන් ක්‍රියා කරන, කතා කරන, හිතන මොහොතක මේ බැමි තුන නිර්මාණය වන බව, අලුතෙන් සකස් වන බව, ඒ බැමි අනිත්‍යියාවන බව දක්වන. අන්න ඒ අලුත්‍යියාවන අලුතෙන් මේ බැමි සකස් වන ආකාරය සාමුලින්ම නැවැත්වුවොත් අන්න රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ නිබ්බාන. බාණේ නිදාස. බාණේ නිකුත් කරනවා. ඉවත්. බැම්ම සකස් කිරීම සාමුලින්ම නැවැත්. ඒක නිබ්බාන.
මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම,
දැම්මට පස්සේ අලුතෙන් රාගය ද්වේෂය මොහේ නිර්මාණය කරන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ. අර බැම්ම දිගින් දිගටම යායන් ගන්නා පොළොව භාවිතා වෙන්නේ. ඒකට අර තාම තියෙනවා හැබැයි අර ඉස්සෙල්ලා රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් හදාගත්ත මේ පංචස්කන්ධයේ තියෙනවා. හැබැයි අලුතෙන් පංචස්කන්ධ උපාදානයක් ඇති කරගන්නේ නැහැ. ඒකයි වෙන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙකු තමන් සෝතාපන්න බව දැනගන්නා ආකාරයෙන් අනාගාමී මාර්ගයේ හා ඵලයේ සිටින අය තමා එම ඵලයට පත් වූ බව දැනගන්නා අයරු විස්තර කර දෙන්න.
ඔව්, ඒ පුද්ගලයා තුළ කාම රාගයක් ඇත්තෙම නැහැ. ඒ වගේම තරහ යන ගතියක්, පටිගයක්, ව්‍යාපාදයක්, ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. පුද්ගලයාට නැති වෙන්නේ සංයෝජන පහයි. සත්තාය දිටි උචිකිච්ඡා සීලබ්බත පරාමාද කාම රාග පටි. හැබැයි කාම හේතුක්‍රියා කිය අර රූප රාග අරූප රාග මාන උච්ච අනිත්‍ය පහම තියෙනවා. ඒ පහ කියනවා එනිසා ඒ සංයෝජන පහෙන් බැඳිලා තියෙන නිසා යන්න මේ දේවල් සිද්ධ වෙන බව තියෙනවා. ඒ අනුව අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයාට සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට වගේම සත්‍යවේක්ෂා බුද්ධ ඥාන පහ පතුන. ඒ අනුව තේරුම් ගන්න පුළුවන්. ඒක තමන්ටම තමන් අනාගාමී වුණාම අර කාම රාග කියන එක නැතිය. පටිග කියන එක සාමුලින්ම නැතිය. සක්කාය දිට්ඨි විචාකී ලබ්ධ පරමාර්ථ කිසිම සෝතාපන්න ඵලෙ නෙවෙයි කියනවා. සතරාගාමී ඵලෙ මේ එකක්වත් නැතිය. සතරාගාමී ඵලයෙන් අනාගාමී ඵලයෙන් දෙකෙන් වෙන්නේ අර කාමරාග ප්‍රතිපදු කියන එක ඕලාරි ප්‍රතිපදින් සතරාගාමී ඵලයේ සහ මුලින්ම දේශයක් කොච්චර නොවි අනාගාමී ඵල එකම දේශිතු ඒ දෙක මේ දෙකේ තියෙන අමාරු කම නිසා මේ ඵල දෙකක්ම හොරේන්නේ මොකටද කාමරාග ප්‍රතිපද දේශයේ වෛරය රාගයේ චන්ද්‍රාගයේ ඉඳලා
ගරු ස්වාමීන් වහන්සේ
ඕලාරික කියන්නේ අපි මේ අල්ලගන්න ඒ කියන්නේ ඈට ගන්න ආදේට දිවට කායක මනිට අහු වෙන ඝන වස්තු වශයෙන් රූප වශයෙන් ශබ්ද වශයෙන් ගන්ධ සුඛ වශයෙන් දිවට රසට තේර ඒව ඕලාර අනික මනසට අන මේ මනෝ විඥාණයට අනුගත වෙන ඒකට වෙන එක ඒව තමයි රූප රාග අරූප රාග මාන උද්දාවිද ඒව උද්දම් බාගේ මේවා කොරම් බාගේ
ගරු ස්වාමීන් වහන්ස, සිතට අරමුණක් පැමිණි විට එය හේතුවක්ද ඵලයක්ද යන්න පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළින් දැනගන්නේ කෙසේ?
ඒක තමයි චතුරාර්ය සත්‍ය කුට්ඨඥාන කුට්ඨඥාන සත්‍යයන් කියන හේතු. පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනය. දැන් අපේ දැනගම චතුරාර්ය සත්‍ය තුනම කියන. තුනම ඔය ටිපරි වටේම කියනවා. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුනම කියන. දැන් සාමාන්‍ය බුද්ධයෝ නිගමනයක් ගන්න පරීක්ෂණය නිරීක්ෂණය නැහැ. තමයි අර පරීක්ෂණය විතර නිරීක්ෂණයක් නැහැ නිගමනයේ පස්. ඉතින් ඒක නිසා මේ තුනම කියනෝනේ එනවා කිව්වට පරීක්ෂණයක් කරන්න ඕන ඒක නිරීක්ෂණය කරන්න ඕන. ඒ කියන්නේ අනුගත වෙලා අනුගමනය කරන්න. ඊට පස්සේ අධ්‍යක්ෂණය තමයි නිගමනය.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, උපවහන්සේ වැඩි කාලයක් ධර්මයේ දේශනා නොකරන බව වටලකදී පැවසූ බව දැනගන්නට ලැබී මහත් කැළඹීමකට පත් වුනේ.
මාර්ගම දිස්ත්‍රික්කේ ඒකම තමයි කියන්නේ. උපරිමාදයෙන් එකයි ඒකත් කරන්න පුළුවන් නේද කියන එක අදවන විට අවි. දැන් උපරිමාදයේ දවසක් තීරණය කරලා තියෙනවා. නමුත් මට ඒක කියන්න හරියටම සියලු දියක් කරන්න පුළුවන් දෙ කියලා බැරි වෙන බැලට තේරෙනවා වැඩි. නොයෙකුත් මාර්ගාක්ෂිය බලවේග දැන් වටේට වෙන කියලා. ඔව්. මේ හිතාගන්න බැරි තරම් පොයට බලන්න ඕනේ කරන්න පුළුවන් මේක හිතෙනවා මේ දුලිපොන්න. ඒ වුණාට දැන් මාර්ගාක්ෂිය බලවේග හැමම පැත්තෙම ඇවිල්ලා මේ උත්තරන්නේ වහලා යටට වෙගෙන පොඩි කරගෙන ඉන්නේ නැහැ.
චරු ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු තුළ ආත්මార్థකාමී ගති සිටිය හැකිද
කියලා අපේ ඕනතරම් කියනවා. කියන්නේ රාගයේ ද්වේෂයේ මොහොනේ මොහේ කියනවනේ ආත්මార్థකාමී ගති කියනවා. අතිමානයේ කියනවා දැන් අනාගාමී ඵලයටපත් වෙන ඉස්සරහ තුලත් අතිමානයේ කියලා අතිමානයේ කියනවනේ ආත්මార్థකාමී ගති දිගක් හරි කියනවා. මම නිවන් දකින්න ඕනේ කියන එකත් ආත්මార్థක. මම නිදහස් වෙන්න ඕනේ කියන ආත්මార్థක.
ස්වාමීන් වහන්ස මරණයෙන් පසු කෙනෙකුගේ ආත්මය එම මැරුණු ස්ථානයේම පැවතිය හැකිද? එසේ නැතිනම් එවැනි අයෙකුට පින් අනුමෝදන් කළ හැක්කේ කෙසේ?
ඔය ආත්ම වාදයක්. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ ආත්ම වාදයක්. ආත්මය දිගටම පවතින බවක් නැහැ. ඒක නිසා අර උච්ඡේදවාදී සාස්ෘතවාදී ආත්ම වාදී අනාත්ම වාදී සාහිත්‍යය ඒ පුද්ගලයාගේ ආත්මය කියන එකක් නැහැ. හැබැයි ඒ පුද්ගලයාගේ අර මනෝමයකය. මනෝමයකය යම් ආකාරයකට කියන්නේ කර්ජකය නෑ. දැන් ඔය කර්ජකය තමයි ආත්මය කියලා. නමුත් මනෝමයකය දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් කොහේ හරි ඉඳලා මැරෙනවා කියලා. දැන් මේගොල්ලන්ගේ මේ හැම කෙනෙක් ගියා අම්මා තාත්තා කවුරු හරි නැහැ සිටියා ආචිලා වදිරතාවුලි කවුරු හරි නැහැ. ඒ පුද්ගලයා යම් ආකාරයකට මේ මනෝගය භූත රත්යකට පේද රත්යකට දෙවි දේවතා ගත්තේකට පත් වුණා කියමු. ඒ පුද්ගලයා තම ළඟම ඉන්න මනෝමය ඉන්න පුළුවන්. ඒක නිසා ඒ පුද්ගලයා තමන් ගායින් ඉන්න පුළුවන් තමන්ට ආදරේ ඉන්න තමන්ට විරුද්ධ නම් ඒ ඉන්න පුළුවන්. ඒක නිසා මේ මනෝමයකය ඉන්නේ බොහෝම අය අපිට නොපෙනෙන ඕලාරික කය විතරයි අපිට පේන්නේ. මනෝමයකය දෙන්නේ ඒ වගේ උත්තරෙ ඉන්නේ. දැන් ඒ වගේම ඕලාරික වශයෙන් අපිට ඉන්න පුළුවන්. දැන් අපි අපේ ගෙදර කෙනෙක් හිතලා මැරුණා නම් සමහර විට එයා උපාදානය කරගත්තේ එයාට නැවත අල්ලගෙන තියෙන්නේ ගෙදරව නම් ඒක ගෙදර බල්ලෙක් වෙලා වලලෙක් වෙලා හරි අරගෙක් වෙලා හරි ඕමිය කයි වෙලා යනකොට ටෙක්නික් කැන්නේ නෑ කියලා. ඒ අපිට ඕලාරික වශයෙන් පේන නොකෙනේ නෑ සමහර මූත දෙයට දෙවි දේවතා හැටියට ඒ එතන මිනිහ
වෙනතුල් සාස්වතේ උච්චේදේ ධර්ම
ධර්ම සාස්වත උච්චේද දෙකම අන්තයි. ආත්ම අනාත්ම දෙකම අන්තයි. ඒවා කොහොමද උපයන්තේ අනුර අනුපත සාන්දුවේ දිහිමාන් අන්තවාදී වෙනකොට කියනවා බුදුහාමුදුරුවෝ හේතුඵල ධර්ම.
ගරු ස්වාමින් වහන්සේ නිරේ දුක් විඳින නිරසත්තු සහ ප්‍රේතයෝ තමා දුක් විඳින්නේ මනුෂ්‍ය ලෝකයේ කුමන වරදක් කළ නිසාද යන්න දන්නවා.
දන්නේ නැහැ බොහෝ අය. මොකද වැහිලා කියන්නේ මොහෙන් වැහිලා සමහර බුදුන්ගේ දෙවියන්ගේ දෙවි දේවතාවුන්ට නම් ධර්මාකාරයට පේනවා තමයි. ඒක ඇති. දැන් මිනිසුන්ට පේනවා. දැන් මේ මේ ජීවිත කාලේ තමන් වරදක් කරොත් යම් අවස්ථාවක ඒක තමයි පේනවා. තමන් මේ වරද කරන ඉඳයි අද මේ දුක ඉන්නේ කියලා. මම මගේ අතින් මේ වරද සිද්ධ වූ ඉඳයි වේදනාව ඉන්නේ කියලා ලැපේවා. එනිසා ඒක දකින්නට පුළුවන් යම් යම් ධර්මස්
ගරු ස්වාමීන් වහන්සේ ඊර්ෂාවක් ක්‍රෝධයක් පංච උපාදානස්කන්ධයේ ක්‍රියාත්මක වන අයුරු හා ප්‍රහාණය කරන අයුරු ධර්මානුකූලව පහදා
දෙයි. ඊර්ෂාවක්
ක්‍රෝධයක් පංච උපාදානස්කන්ධයේ ක්‍රියාත්මක වන අයුරු හා ප්‍රහාණය කරන අයුරු ධර්මානුකූලව පහදා දෙයි.
පංචස්කන්ධය කියන්නේ මොකද කියලා විස්තර කරන්නත් ඊර්ෂ්‍යාව ක්‍රෝධය නිසා තරහ වෛරය දැන් මේක බොහොම කෙටියෙන් විස්තර කරනවා නම් මේ පංචස්කන්ධ කතාව අත්හැර දාලා අපි ගමුකෝ මේ අපේ චේතනාව මොකද තරහ වෛරය ක්‍රෝධ කින් දැන් තමන්ගේ චේතනාව එන්නේ කොහෙන්ද අයෝන්සෝ මනස්කාරය මේ චේතනාව ඇති වූ ගමන්ම පළවෙනි මොහොතේම අපිට වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් වැරදි චේතනාවක් පටිඝ චේතනාවක් ද්වේෂ චේතනාවක් ආව ගමන්ම මුළු පංචස්කන්ධයම අපි උපාදානය කරගෙන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම කිරුළු. කිරුළු කොහොමද? මේ ධාතුව කිරුළු. මේ ධාතුව කිරුළු වෙන්නේ අර ද්වේෂයට, වෛරයට, කෝපයට, කේන්තියට, ඊචාවට පටිකේ. එතකොට මේ තමන්ගේ මේ පංචස්කන්ධයම අර චේතනාව අපිරිසිදු නිසා ද්වේෂ දෙවෙනි වේශයේ චේතනාවක් උන්සා ඒ පුද්ගලයා තුළ තරහක් වෛරයක් දියුණු වැඩි වෙනවා. මේක වැඩිමත් සමග මනසෙන් කිරණ ශක්තියක් පිට වෙනවා. තමන්ගේ මනසේ වැරදි කිරණ ශක්තියක් පිට වෙනවා. ඒ වැරදි කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරනවා. දැන් ඔය අපි ශාප කරනවා, පලි ගන්නවා, දෙස් දෙවල් කියනවා, අඳෝනා දෙනවා, යාඥා කරනවා, මේ නොයෙක් ආකාරයේ කොල් ගන්නවා, මේ ඔක්කොම මොනවද? අර ද්වේෂයේ, වෛරයේ, ක්‍රෝධයේ ත්‍රිගණ ශක්ති විශ්වයට නිකුත්. දැන් අර පළවෙනිව තමන්ගේ හිතේ මේ තමන්ගේ මේ හිත පිටු වෙලා වේදාතු පිටු වීම නිසා ඒ පුද්ගලයාගේ පංචස්කන්ධයම පිළිපෙ. අල්ගර්ම වලින් අඳුර වෙලා ඒ පුද්ගලයාට සංසාර අර අන්හාර ඉුවේ සංසාර සාරෝ සියලු රෝගයන් ඒ පුද්ගලයාට තුළ වාත රෝග, චිත්ත රෝග, චර්ම රෝග, සංචාන රෝග, අර විමාන සූත්‍රයේ කියන ඔක්කොම රෝග ඇති වෙනවා අර මේ ධාතු පිළිතු නිසා. ඒ වගේම ඒ පුද්ගලයා තුළින් අර පිට වූ අරදි චිත්ත පිරණ විශ්වයට ගිහිල්ලා විශ්වය අඳුර වෙනවා, පිළිතු වෙනවා, ස්වභාව ධර්මයේ විශේෂත්වය අයහපත් කරේවි. මේ තමන් නිකුත් කළ අයහපත් කිරණ, අර විෂ කිරණ, අර ද්වේෂ කිරණ, අර වෛර කිරණ තමන් කරා අවදව ඒ කිරණ ශක්තිය, වැරදි කිරණ ශක්තිය දෙවි අවසාන වෙනතුරු ආත්ම සිය දහස් ගණනක් හෝ ඒ වගේ කිරණ ශක්තිය තමන්ට අයහපත්යේ ආපහු ඵල විපාකලෙක ඉන්නු. ඔන්න ඕක තමයි. එතකොට මේ පංචස්කන්ධයේ විතරක් නෙමෙයි. ඊගාව හදාගන්න අනිත් කූප 1000 කට විතර එකණියට දේහානිජාතයේ කියන එක දවසක් එක වෛද්‍යයෙක් අතින් කරා. ඒ වෛද්‍යය ගෙනාව ඒ වෛද්‍යයේ කවදා හරි ගෙවලා ඉවර වෙන කම්. ඒ නිසා කල්පනා කරන්න ඕනේ කවුරු මේ වෛරයෙන්, ද්වේෂයෙන් මේ කටයුතු කරනවා නම් යම් කෙනෙක් සංගීත පිළිතුරු වෙලා අනුන්ට අයහපතක් කරන්න, වෛරයක් කරන්න, ශාප කරන්න, වස්කල් කියන්න, පලි ගන්න, දෙස් දෙවිල් කරන්න, යාඥා කළ අනිත්‍යව පහත් කරන්න ඒක තමන්ට ඒ විශ්වය පිළිපු වීම නිසා, පිළිපු වීම නිසා තමන් කරා ආපහු මේ ආත්ම විතරක් නෙමේ සංසාරේ ජීවත් වන තුරු ඒ ශක්තිය දෙවි යන තුරු හැබැයි ඒ ශක්තිය ආයි ආයි අලුත් වෙනවා. නැවත නැවත අලුත් වෙනවා. ඒ ශක්තිය තියෙන නිසා මේ සමාරිත නිවන් දකින්න මේ මොහොත් වාසය. මේ නිසා හොඳටම කල්පනා කරන්න ඕනේ මේ වෛරය නම් තව කෙනෙකුට පතුරවන්න සුදුසුකයක් නෙමෙයි. ඒ වෙනුවට මෛත්‍රී කරලම මෛත්‍රියත් ඒ වගේ තමයි. දැන් අපි මෛත්‍රී කරන ශක්තියක් ඇති වුණ තමන්ම අනිකාට මෛත්‍රී කරව තමන්ම ධම්මේ පානා, ධම්මේ මුචා, ධම්මේ සත්තා භවන්තු සුඛිතක්කා කියපු ගමන්ම ලීලාතුරු පිළිසි. ඒදාතු පිළිසිදු වූ ගමන් පිළිසිදුලේ මනසට ගිහිලා හොඳේ ශක්තිය ආවදි වෙලා පිළිසිදු යහපත් කිරණ ශක්තිය විශ්වයට යනවා. ඒ විශ්ව ශක්තිය, ඒ යහපත් කිරණ ශක්තිය යහපත්යේ ස්වභාව ධර්මයට ආපෝ තේජෝ වායු පඨවි හතරම පිළිසිදු කරන්න උපකාර වෙනවා, උදව් වෙනවා. ඒ තමන්ට ඒ යහපත් ශක්තිය ආපහු නිවන් දකිනා මොහොත දක්වාම තමන් තුළ ක්‍රියාත්මක වෙලා, උපකාර වෙලා, උදව් වෙලා යහපත් මාර්ගයේ යනවා. ඒක තමයි ධම්මෝහයේ ලක්ෂණ ධම්මිකයි. මේ ප්‍රශ්න දවුඟක් තියෙනවා. අද බැරියේ එහෙමයි.
ගරු ස්වාමීන් වහන්සේ කේන්දර බැලීමේදී පවසන අපල පිළිබඳ යම් සත්‍යක් තියෙන්නේ.
ඔව් සත්‍යක් තියෙනවා. ධම්මන්දරේ ඒ සත්‍ය ඕනම මිනිහෙකුට කේන්දර යම් දෙයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ කේන්දරෙන් කියන්නේ බොහෝ දුරටම සිදු වෙයි. හැබැයි සිදු වෙන දෙයක් විශේෂ කේන්දර කාර්යයන්ට කියන්න බෑ. හේතුව මොකද? ඕනම මිනිහෙකුට පුළුවන් තමන්ගේ අනාගතය අද වෙනස් කරගන්න. අද තමන්ගේ සිතුවිලි ක්‍රියාකාරකම් යහපත් කරගත්තොත් අර කේන්දර කාර්යයක් කියන කේන්දරයේ කියන දේවල් නිසින්නේ. ඒ තමයි කියේ චේතනාම් වික්‍රේ කම්මමර. කේන්ද්‍රකාරියෝ යම් යම් දේවල් කියන මේක මේක මෙහෙම නම් මේක මෙහෙම. හැබැයි මේක වෙනස් කරගත්තොත් ඒක වෙනස් කරලා ඒක නම බුදුහාමුදුරුවෝ කිං කරිසදි පාර. අපේ මනසට ඕනම කේන්ද්‍රයක් ඕනම අපලයක් ඕනම අපල උපදින් වෙනස් වෙන්නට වෙනස් කරගන්නට මනස මිනිහෙකුට ශක්තියක් කියන බව හොඳට තේරුම් ගන්න.
ඊළඟ කුමාරක තවෙදී
මේ ශක්තිය ගහලෙන්නේ පින් කරන්න බෑ, කුසල් කරන්න බෑ, අකුසල් කරන්න බෑ, පාප කරන්න බෑ. එනිසා එතනාර ගිනි පුපුරක් තියෙනවා. ඒ ගිනි පුපුර නිවාගෙන යනවා, නිවීම යනවා. ඒක ධර්මතාවයෙන් නිවීම. ඒකයි. එතන මොකක්ම කරන්න පුළුවන් තමයි.
ගරු ස්වාමී වහන්සේ සතර සතිපට්ඨානයේ සඳහන් වන කාම වින්දනය, ආමිෂ වින්දනය හා මානසික වින්දනය පැහැදිලි කර දෙන්න.
අද
සතර සතිපට්ඨානයේ සඳහන් වන කාම වින්දනය, ආමිෂ වින්දනය හා මානසික වින්දනය පැහැදිලි කර
දෙන්න. එහෙම එකක් රටකාරක මට්ටමේ වින්දනයක් නම් ඇත්තෙමයි. දැන් මේ වචන හරියටම තේරුම් ඉඳලා පාවිච්චි කරන්න ඕනේ. මේක කියන්නේ වින්දනයක් හෝ වින්දවීමක් නෙමෙයි, කියන්නේ මෙතන කායේ කාය අනුපස්ස. මේ ප්‍රහාණය වේදනා වේදනානුපස්ස. චිත්තේ චිත්ත අනුපස්ස. ධම්මේ ධම්ම අනුපස්ස. අසනා කියන්නේ ප්‍රහාණය. ඉවත් වීම. අස්ති වීම. අජාත පහනක් පස්ස. මේක විවේදනාවක් නිවීමක් එහෙම නෙමෙයි.
ගරු ස්වාමීන් වහන්සේ භවාංග සිත පැහැදිලි කර දෙන්න.
එහෙම කියන්නේ මේ ත්‍රිපිටකයේ නෙමෙයි අටුවා ටීකාකාරයන්ගේ වචනයක් කොහොම සම්භවම් කියන එක භව අංග කියන එක ත්‍රිපිටකයේ හොයන්නේ ඔය පස්සේ වූ අධිකරණ වලක් තියෙන අටුවා වුණ උපදේශනාවේ භවාංග කියලා.
ගරු ස්වාමීන් වහන්සේ දැක්කා විතර නම් ඇලීමෙන් ගැටීමෙන් තොර නම් විඥානයක් හටගනීද? මොයසේ නම් දැක්කේ කෙසේ?
මෙහෙමයි. මේක තියෙන්නේ දිත්තේව දික්ත මත්තම් භවිෂ්‍යති. භවිෂ්‍යති කියන එකේ තේරුම හරියටම තේරුම් ගන්න. භවිෂ්‍යති කියන්නේ වචන තුනක්. බයෙන් එන්නේ බිහි කිරීම. කියන්නේ එන්නේ වෙන් කිරීම. අසති කියන එකෙන් අත් කිරීම. එතකොට මේ බිහිවනදී බිහිකීම දැකලා ඒකෙන් වෙන් වෙලා ඒ ශක්තිය අස්කරණ එකටයි පරිස්සති. අද දිත්තේව දිත්ත මත්තම් දැකීම දැකීම මාත්‍රයකට සීමා කළ ඒ දැකපු දෙයක මත් නොවි රත් නොවි ගුණ නොවන පිළ ඒකෙන් බිහිවන විඥාන ශක්තිය අස්කරණ වෙන් කළා නිදර්ශින් කියන එකයි දිත්තේව දිත්ත මත්තම් බලන්න.
ගරු ස්වාමීන් වහන්සේ පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කිරීමට පෙර ආතුව එය පුහුණු වීම සඳහා කළ යුතු ප්‍රයෝගයක් කරුණාවෙන් පහදා
දෙන්න. දුවතාවේ බලන්න. පරිමුඛන්තින් උපට්ඨ පෙත්වා කිය අපේ ප්‍රතිමුඛේතේන දේවල් වල දෙපැත්ත බලන්න. මේක කරණීය ධර්මයක්ද අකරණීය ධර්මයක්ද? මේක භාවිතා කළ යුතු ධර්මයක්ද භාවිතා නොකළ යුතු ධර්මයක්ද? මේක කිලුතු වෙන ධර්මයක්ද මේක පිළිසිදු වෙන ධර්මයක්ද? ඕක දෙපැත්ත නම බලන්න.
ගරු ස්වාමීන් වහන්සේ රූපරාග අරූපරාගයන්ෙහි අර්ථ ධර්ම පහදා දෙන්න.
අර්ථ ධර්ම කියලා කතාවක් නැහැ. රූපරාග කියන්නේ මේ ප්‍රායෝගිකව අපේ හිතේ ඇතිවන රූපරාගයක්. දැන් මම මේක අර ප්‍රාණවත්ක ප්‍රශ්නයක් අහන විචාර කරලා ඉතින්ලා දැන් රූපරාග කියන්නේ අපි මනසේ ඇතිවන යම් තත්ත්වයක්. අරූපරාග කියන්නේ මනසේ ඇතිවන යම් තත්ත්වයක්. ඒක විචාර
ගරු ස්වාමීන් වහන්සේ අනත්ත අනුපස්සනා කරන්නේ කෙසේ?
අනත්ත අනුපස්සනා කිරීමට අනිච්ච දුක්ඛ අනත්ත තුනම අනුපස්සනා කරන්න ඕන. නිච්ච දුක්ඛත් තුනම අයින් කරන්න. එහෙමනම් අනත්ත අනුපස්සනා කළා අත්ත ස්ථානෙට. අත්ත කියන්නේ අසීමානේ මමත්වය, මඤ්ඤතාවය, මමයයි ගැනීම, මගේයයි ගැනීම, මගේ ආත්මයයි ගැනීම කියන වැරදි අන්ත.
ගරු ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා දැන් දැන් ධර්මයේ ශ්‍රවණය කරන්නේ එම ධර්මයේ සමා තුළ කොයිතාක් දුරට ප්‍රත්‍යක්ෂ වී දෙයි නිරීක්ෂණතාවයක් සිදු කරමින් නේද? ඔහු වෙනදා ධර්මයේ ශ්‍රවණය කළේ මුලපහදා ගන්නා අතිරේ.
ඔව් දැන් මේ සෝදාපන්න බලයටපත් වූ බුද්ධලයා ධර්මය අහන්නේ අමුතුම ස්වරූපයෙන් ඒ බුද්ධලයාගේ අම අවබෝධයක් යථාර්ථික ඥාන දර්ශනයක් සංදික්ෂිකෝ වීමක් වෙලා නිසා මේ සංවර වීමට නම් සිඳ වීමට සම්මා වීමටමයි කරන්නේ. දැන් නම් 11යි කාලයි තව ඥාන සංවර කර
ගරු ස්වාමීන් වහන්ස ආහාර ගැනීම කරන වේලාවේදී මුලින්ම ප්‍රත්‍යවේක්ෂා කර ඒ කාලය තුළදී ප්‍රයෝජනයක් ගැනීම සඳහා ගුවන් විදුලියෙන් සීඩී පටේ කම දේශනාවකට සවන් දීම වරදක්.
වරදන්නේ හොඳයි. ඒක පාපයක් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ නේ. ඒක හොඳයි. අපි ඒවදී සම්මතයෙන් හොඳයි. වරදක් නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ නිරෝධගාමිනී මාර්ග ප්‍රතිපදාව සහ කුසල මූල මාර්ග ප්‍රතිපදාව ප්‍රායෝගිකව අනුගමනය කරන්නේ කෙසේ?
නිරුදා කියන්නේ අනුපාද. යම් කෙලෙසයක් උපදින්න නැත්නම් රාගාංශය, පටිඝාංශය, අවිජ්ජාංශය උපදින්න නැත්නම් ඒක නිරුදා, නිරෝධ. රෝධ ගණන් උදා වෙනවා. නිරුදා නම් උදා වෙන්නේ අනුපාද නිරෝධ. ඒකෙන් ගා යම් කෙලෙස් උපදින්නේ නැත්නම් ඒක නිරෝධගාමී මාර්ගය. එල උපදිනවා නම් ඒක රෝධ රියල් ස්ථානි මාර්ගය. ඒක අනාරිය මාර්ගය. ඒකයි වෙන්නේ.
ගරු ස්වාමින් වහන්සේ විහාරස්ථානයකට කොච්චර සාංක දානයක් නිවසේදී දෙන සාංක දානයක් අතර වෙනස පැහැදිලි කර දෙන්න එහි කුසලයේ වෙනසක් සිදුවේ.
මේ විහාරස්ථානේ හෝ ආරණ්‍ය හෝ ගෙදර හෝ පන්සලේ හෝ දෙන දානයේ වෙනසක් ඇති වෙන්නේ තමන්ගේ ඉස්තේ ජීවන වෙනස මත විසක නිමිත බාධාගෙන ඥානයේ විසක වෙන මේ දෙන දානයේ ලක්ෂයක් පිළිගන් කරා 500ක් ඉඳලා ඒ ඔක්කොම මේ සමාජ ගම්. එහෙම නෙමේ දානය වෙනස් වෙන්නේ තමන්ගේ තුන්විත පහදාගෙන තමන් පිළිසිත චේතනාවෙන් දාන දෙන්න. තුන්විත කියන්නේ මොකද්ද? මේකත් හරියට දැන් ආද තුන්විත කියන්නේ දානය දෙන්නට පෙර හිත, දානය දෙන වෙලාවේ හිත, දානය දුන්නට පස්සේ හිත. ඒකත් සම්මතයක්. රාගහිත, ද්වේෂහිත, මෝහහිත කියන මේ තුන් හිතව පහදාගෙන රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව, මානයෙන් තොරව අද මිනිස්සු ඔක්කොම දන්නේ මානවල. මොකටද? අර අල්ලපු ගෙදර දාන්නට වඩා අපේ දාන්නේ පොඩ්ඩක් හරි හොඳට දෙන්න ඕන, වැඩි ආම්පුනම් කර දෙන්න ඕන, තව බෑන්ජින් පිටක් දෙන්න ඕන. මේ ඔක්කොම මාන. ඒ වගේම මේ මානේ තවත් තරම් විදිහකට මටම මේ කෙවුන් චපලපත් මටම දාදා නන්දා මල්ලිකා රුණන්දා මෙන් බෝගරම්පත් රූපම්පත් ලබන්න දාන ඒ ඔක්කොම මානේ උන්හිට පහදා විශ්ලේෂණ ඒක නිසා දානයක් තන හෝ දානයක් දෙන වෙලාව හෝ දානයක් දාන කියන වියදම හෝ නෙමේ වටින්නේ තමන්ගේ හිතේ ඇති වූ චේතනාව පිළිසිතු තරමට දානය පිළිසිතු වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ දානය කියන එක තමන් දෙන දේ අනුව හෝ කරන තැන හෝ අනුව නෙමේ තමන්ගේ හිතේ ඇති වූ චේතනාව පිළිසිතු තරමටයි දානාංචන්තය තමන්ට ලැබෙන්නේ. ඒ අනුව තමන්ට පින් අනුමෝදන් කරන්නට පුළුවන් ආකාරයට හිතේ පින් ශක්ති, පුණ්‍ය ශක්තියක්, හිත පිනායාමක්, ප්‍රසාදයක් ඇතිවීමයි. එනිසා මේ දානානිසංස හරියටම තේරුම් අරගෙන දානයක් දෙන්න ඕන. පුණ්‍ය හිත පහදාගෙන දානයක් දෙන්න ඕන. එන්න තව එක ප්‍රශ්නයකටයි විතරයි උත්තර දෙන්නේ.
අගරු ස්වාමීන් වහන්සේ දාදී අටතෙන් පිළිබඳ සැකය අකුසල කර්ම බවට පත්වන්නාසේ බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා හතර සිදු වූ ස්ථාන පිළිබඳව සැක පහළ කිරීම අකුසල කර්මයක් වන්නේ.
ඔව් ඒකත් යම් ආකාරයක අකුසල කර්මයක් බවට එහෙම නැත්නම් හිතේ තියෙන මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටියේ කොටසක් තමයි අර බුද්ධාගී අටතන් පිළිබඳ සැක. හොඳයි එහෙනම් දැන් වෙලාව ඉක්මන වෙගෙන යනවා.